සාදු 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 2015 වසරේ 12 මාසේ අද 3 වෙනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ පැවැත්වෙන ධර්මානුශාසනාවයි. මුලින්ම තිසරණ සහිත පංචශීල ධර්මයන් ආවර්ජනා කිරීමට තෙවරක් නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාධාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත මා සමගින් ගාථා සජ්ජායනා කරමින් ලෞතුරා බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුන් ගිලම්පස පූජා කරමි. පූජාම වේවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ අච්ඡත්තං වේදිතම්මෝ විඤ්ඤෝ වේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බතානි සුපකිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං යස්ස මූලේ නිසින්නෝව සබ්භාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තම් බෝධි පාදකං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඝනසාරප්පදිත්තේන දීපේන සම්බදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝ වන්න ගන්ධ ගුණෝකේතං ඒකං කුසුම සන්තසේ පූජයාමි මුනින් දස්ස ශ්‍රී පාද සරෝජේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථා සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුභං පානීය මේ තම් භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්තේ ගිලාන පච්චයං මං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්තේ සම්බන් සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගං ආතුමුත්තමං සාදු 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 නිවන් ප්‍රාර්ථනාව ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වන්නෝතු සම්බ දුක්ඛා පබුජ්ජතු ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා එත්තාවතාචම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසද්ධාච බුම්මත්තා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්පසාසනං ආකාසද්ධා ච බුම්මත්තා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසද්ධා ච බුම්මත්තා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ආහේන වාචා චිත්තේන සමාදේන මාකතං අච්ඡයං කමමේ මන්තේ පුරිපඤ්ඤතං කායේන වාචා චිත්තේන සමාදේන මාකතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික කායේන වාචා චිත්තේන සමාධේන මනසකං අච්ඡයං කමනේ සංඝ සුපරිපන්න නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුනිංදස්ස සුබෝධි මූලේ අහෝ සීමා රස්ස පරාජයෝසි උංගෝසයුං දේවගණාපසන්න ඒතේන සච්චේන ජයස්සු මයිහං භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සිද්ධි භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති සාදු සාදු සාදු
ඔන් කරන්න බලන්න නැහැට සමන්න නෑර් බටන් එක ඒ බටන් එක තද කරන්න තියෙනවා
හොඳයි සාදු සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා සාදු දස බල සීලම් ප්‍රබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරන් වසතු දස බල බුදුන් නම් සිල් මුදුන තින් මතු නිවන් නම් මහා සමුදුර කෙලවර කොට ඇති සතතින් අරියටඟි මග සිලිලින් සිහිල්ලු නිතිසුව දෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සවසතන් සනහා සාදු 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 ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුන්දම් පුරා සය අවුරුද්දක් අප්‍රමාණ දුෂ්කර ක්‍රියාවකදී අවබෝධ කරගත්ත ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ 45 වසක් අවුරුදු 45ක් අපට දේශනා කර ලබා දුන්නු ඒ ශ්‍රී සද්ධර්මය අපි හැම දිනාගේම මෙලව ජීවිත ලස්සන කරගන්න ඒ වගේම සසර ජීවිතයේ සැපවත් කරගන්නට කියන මේ කරුණු දෙක සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සුගතිගාමි වෙන කෙනෙකුට සුගතිගාමි වෙන්න මේ භවයේදීම මාර්ගඵලයක් ලබන කෙනෙකුට මාර්ගඵල ලබන්න අරිහත්ත්වයේ දක්වාම දියුණු කරලා කැමතිනම් කෙනෙකුට මහරහත් භාවයෙන් පිරුණුවන් පාන්න තවත් කෙනෙකුට බෝසත් පාරමිතාවක් පුරන්න මේ සියලු මඟ පෙන්වීම උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ තියෙනවා. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ සෑම දහම් පදයක්ම අපි හැම දිනාටම ජීවිතේ හදාගන්න තියෙන හොඳ කර්මස්ථානයක්, හොඳ උපදේශයක්. ඒ වගේම මේ හැම ගාථා ධර්මයකින්ම එදා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේදී ඒ ශ්‍රවණය කරන ඇත්තෝ ඒ සූත්‍ර දේශනාවක් වෙන්න පුළුවන්, හතරපද ගාථාවක් වෙන්න පුළුවන්. ඒ ගාථාව, ඒ සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් නිවන් දැකපු බව අපේ අසා තියෙනවා, දැක තියෙනවා, පොතේ පහලින් ලියලා තියෙනවා. මේ සූත්‍රය ඇසීමෙන් මේ කුල පුත්‍රයා, මේ බ්‍රාහ්මණයා, මේ මානවකයා, මේ භික්ෂුව මාර්ගඵලයට පත් වුණාය, අරහත්ත්වයට පත් වුණාය කියලා සඳහන් වෙලා තියෙනවද නැද්ද? සඳහන් වෙලා තියෙනවා. එහෙමනම් අපි තේරුම් ගත යුතු සුවිශේෂී කාරණේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ හැම සූත්‍රයක්ම, හැම ගාථා පදයක්ම අපිට නිවන් මඟ කියා දෙන උතුම් ගාථා පදයක්, හොඳ භාවනාවක්, කර්මස්ථානයක්. අපි ඉතාම ගැඹුරින් මේ කරුණු කාරණා අවබෝධ කරගත යුතුයි. දැනට අපි දන්නේ ලෝකය ලෝක සිටියමින් දකින්න මොලේ නේද? අපි ලංකාවේදී ඕස්ට්‍රේලියාව සිටියමේ දකිනවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට ආවද පස්සේ සිටියමේ දැකපු විදියට වඩා වෙනස්ම අන්දමකින් ඒ ස්වභාව సౌందර්යය සමග සමන්තේ ජීවිතයක් ලැබෙනවා පවතින. දැනුමින් ගන්න ලද ධර්මයේ හරියට පින්නතුනි සිටියමින් දැක්ක ලෝක සිටියම වගේ. තේරුණානේ නේද? සිටියමින් ලෝක සිටියම වගේ දැක්කද කවදාවත් ඒ රටවල් වල තියෙන දේශගුණික தත්ත්වය අපේ ඇඟට දැනුණද? දැනෙන්නේ නැහැ. මේ පරිසර தත්ත්වය අපිට දැනෙන්නේ නැහැ. ඒ වගේ අපිට ධර්මයේ දැනුමින් තියෙනවා ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. එහෙනම් අපි මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. එවිට තමයි අපිට සැබෑම නිර්වාණ ගුණය, නිර්වාණ ධර්ම අපිට තේරුම් ගන්නට හැකියාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගම්බීරු අයං ධම්මෝ පණ්ඩිත වේදිනියෝ. මේක හරීම ගම්බීර ධර්මයක්, ගැඹුරු ධර්මයක්. පණ්ඩිත වේදිනියෝ බොහොම ප්‍රඥාවන්තයන් විසින්ම අවබෝධ කරගන්නා වූ ධර්මයක්. ඉතින් අපේ පොඩි වරදක් තියෙනවා. අපි ධම්මපද ගාථා 423ක් අපි කියනෝ දන්නවා කියලා. එහෙත් අපි මොහොතක් කල්පනා කළේ නැහැ මේ හැම ගාථාවක් යටින්ම මේ ගාථාව ශ්‍රවණය කිරීමෙන් මේ බ්‍රාහ්මණයා, මේ කුල පුත්‍රයා, මේ මානවකයා ආදී වශයෙන්, මේ භික්ෂුව වශයෙන් සෝහාන් උනාය, සකුදාගාමි උනාය, අරිහත් උනාය ආදී වශයෙන් සඳහන් කරලා තියෙනවා. මාර්ගඵල හතරෙන් එකකට සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ මාර්ගඵල හතරෙන් එකකට පැමිණුණාය කියලා සඳහනයි. දැන් මේ 423ක් මේ ගාථා ටික අපි මතක් කරනකොට නමුත් අපි කල්පනා කළේනේ ඇයි අපි තාම සෝවාන්වත් උනේ නැත්තේ කියලා. එහෙමනම් අපි තාමත් වෙනතුනේ වචන මාත්‍රයෙන් පමණයි මේ ගාථා දන්නේ. වචන මාත්‍රයෙන් පමණයි ගාථා දන්නේ. අපි නුවණින් මෙනෙහි කරගත යුතුයි මේ ගාථාවන් වල තියෙන ගැඹුරු ගම්භීරත්වය. එවිට තමයි අපිට ඥානය උදා වෙන්නේ. උදාහරණයක් ගේන්න පුළුවන්. අපි දන්නවා චූලපන්තක හාමුදුරුවන්ගේ කතාව. මහාපන්තක හාමුදුරු මහරහතන් වහන්සේ නමක් චූලපන්තක හාමුදුරුවන්ට ධර්මය උගන්වන්න සූදානම් වුණා. මේ හතරපද ගාථාවක් මතක තියාගන්න බැරි මේ හාමුදුරු ශාසනේ ඉඳලා වැඩන්නේ නැහැ කියලා ගෙදර යවන්න කල්පනා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙරමගට වැඩම කරලා නතර කරලා පුංචි කර්මස්ථානයක් දෙනවා. පොඩි සුදු රෙදි කැබැල්ලක් අරගෙන, ඒ රෙදි කැබැල්ල නේද පිරිසුදු වේවා, රජෝ හරණං කියලා පිරිමදින්න කියන මිදුලේ වැල්ලේ තන ගහගෙන ඉරදි ඉරපායන වෙලාවේ උදේවරුේ ඉරාවුවත් රස්නෙත් වැටෙද්දී පිරිසුදු වේවා කියලා පිරිමදින්න කියන බුදුරජාණන් වහන්සේ වටිනවා. එපමණයි. මම ඔබගෙන් අහන ප්‍රශ්නේ තමයි රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කර ඒ උදාරතර කර්මස්ථානයේ ඔබ ජීවිතේ එක දවසක් හරි මාත් පොඩ්ඩක් අත්දැක බලන්න ඕන කියලා. අත්දැක බැලීමක් කරාද මිදුලේ දන ගහගෙන නෙමෙයි, කාමරයක දොරවහගෙන හරි. උත්තරේ නැහැ. තමන භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියෙන මම අත්දැක බැලීමක් කරා, මොකද්ද මේ මානසික කොයි ආකාරයේ වෙනසක්ද ඇති වෙන්නේ කියන කාරණේ. අපිට ප්‍රායෝගිකව ධර්මයේ තුල යෙදෙද්දී ඇතිවෙන මේ මානසික වෙනස්කම් පින්නතුනි දැනුමින් ලබා ගන්න බෑ. එකයි තියෙන ස්වභාවයක අපි තේරුම් කර ගන්න ඕන. ඒ නිසා අපි මේ භාවනාවක යෙදෙද්දී අපි ගන්න අවබෝධය තව කෙනෙකුට දේශනාවකින් උගන්වන්න පුළුවන් කම නෑ. ඒක එහෙම තමයි. අපි ආහාරයක් භුක්ති විඳිද්දී ඒකේ රස තව කෙනෙකුට පාඩමකින් උගන්වන්න පුළුවන් කම නෑ. වගේම ආත්ම සංවේදී දෙයක් තමයි ලෞතර බුදුහාමුදුරන්ගේ ධර්මය. එනිසා අපි ප්‍රායෝගිකව අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕනේ කියන කාරණය අපි මතක තියාගන්න ඕන. ඒ වගේම සුවිශේෂී කරුණක් තමයි එදා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරද්දිම ඒ සුවිශේෂී උග්ගටි තඥ පුජ්‍යලයෝ සිටිය නිසා ඒ සමයේදී ඒ මොහොතේ මේ කරුණ අවබෝධ වෙනවා, නිවන් අවබෝධ කරගන්නවා, ප්‍රත්‍යක්ෂ කරගන්නවා. නමුත් අද තියෙන ප්‍රශ්නේ තමයි අපි පදපරම භාවයේ ටිකක් කල්ගත වෙන ස්වභාවයක් තියෙනවා. මොකද්ද මේ පදපරම භාවය කියන්නේ? පදපරම භාවය තිබුණොත් එහෙම ඒ කෙනෙකුට නිවන් දකින්න බෑ කියලායි අපි අහලා තියෙන්නේ නේ. පදපරම භාවය තිබුණොත්. හැබැයි මේ පදපරම භාවයෙන් මිදෙන කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. මොකද්ද පදපරම භාවය කියන්නේ? පද කියන්නේ මොනවද? පද කියන්නේ මේ වචන වලින් හදාගන්න පද. මේ ලෝකයේ බහුතරයක් වැඩිපුරම මිනිස්සු මේ පදවලට මේ වචනවලට අන්ධානුකරණයෙන් ලබ්ධික භාවයට පත් වෙලා තියෙනවා. විශ්වාසයන් වලට පත් වෙලා තියෙනවා. ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැති හුදු මතවාදයක්, දෘෂ්ටියක්, සංකල්පයක් සත්‍යයක් කොට පිළිගන්නවා. ඒත් අන්ට පුළුවන් කමක් නැහැ සත්‍ය දකින්න. එනිසා පදපරම භාවයට පත් වෙන්නේ නැතුව විදර්ශනා ඥානය, සම්මර්ෂණ ඥානය, යෝනිසෝ මනසිකාරය කියන මේ කරුණු අපේ මනස තුළ ඥානය තුළ අවදි කරගන්න ඕන. නිවන් ධර්මයේ දැකීම සඳහා ඕනෑම කෙනෙකුට උපකාරක වන කරුණු හතරක් තියෙනවා. ඒ තමයි එකක් මඟ දැක්ක කල්යාණ මිත්‍රත්වයේ ඕන. කල්යාණ මිත්‍රත්වයේ ලැබුණට පස්සේ සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕන. සද්ධර්මය ශ්‍රවණය කරන විටයි අපේ මනස ලෝකෝත්තර කුසලයෙන් පිරෙන්නේ. දවසින් දවස දෘෂ්ටි අඩු කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සද්ධර්ම ශ්‍රවණේ ඉතාම වැදගත්. සද්ධර්ම ශ්‍රවණය පමණක් ලැබුණට මදි. යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන ගැඹුරින් ඒ ධර්මය කල්පනා කරලා බලන්න ඕන. ගැඹුරින් කල්පනා කරලා කරුණුකාරණා දැනගත්තට මදි. තමන්ගේ මනස එයට අනුගත කරගන්න ඕන. ධර්මයේ සමග ගලපා බලන්න ඕන, ගලප ගන්න ඕන මනස. පුතජන භාවයේ තියෙන මනස දවසින් දවස ධර්මයට අනුගත කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට සමාන ජීවිතයක් සකසා ගන්නට උත්සාහ කරනවා. ඒක තමයි බුද්ධං සරණං ගච්ඡාමි. ධර්මයට සමාන ජීවිතයක් ගොඩනගා ගන්නවා. ධම්මං සරණං ගච්ඡාමි. රාතන් වහන්සේලාට සමාන ජීවිතයක් ගොඩනගා ගන්න මහන්සි වෙනවා. සංඝං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ මේ සංඝරත්නය කියලා කියන්නේ උතුම් වූ ධර්මයෙන්ම ඒකාන්ත වශයෙන්ම ආලෝකය ඇති කර ගන්න ඕනම කෙනෙක් මේ සංඝරත්නයට වැටෙනවා. ගිහි කෙනෙක් වේවා ගිහි ජීවිතයේ ඉඳගෙන ධර්මය තේරුම් ගත්තොත් එයා සංඝරත්නයේ ගණයට බුද්ධ පුත්‍රයෙක් ගණයට වැටෙනවා. හැබැයි ඒ தත්ත්වය අවබෝධ කරගත්තේ නැති වුණොත් එතෙන්ට පරමාර්ථ වශයෙන්පත් වෙන්නේ නැහැ. දැන් පින්නතුන්ට තේරුම් කරගන්න තියෙන්නේ තමන්ගේ සිත. එදා බුදුරජාණන් වහන්සේ හමුවට එන මුණ ගැහෙන කෙනෙකුට ධර්මයක් දේශනා කළාම ඒ දේශනා කරපු ධර්මය බැලුවේ පොතෙන් නෙමෙයි, පොතට ගලපලා නෙමෙයි, හිතට ගලපලයි ධර්මයේ බැලුවේ. හිතට ගලපලා බලනකොට හිතට ඒ ධර්මය අනුගත කරගන්නකොට තමන්ගේ ආත්ම පරිවර්තනය වුණා. ඒ දැන් අපිට වෙලා තියෙන මොකක්ද? අපි මුලවාන්තරම් පොත් ටිකක් බලනවා. හැම කියන කාරණයක්ම අර පොතේ තිබුණු දේත් එක්ක මේක ගැලපෙන්නේ, මේ පොතේ තියෙන දේත් එක්ක මේක ගැලපෙන්නේ, අර පොතේ මේක හරමයි කියලා තිබුණේ, මේ පොතේ මේක හරමයි කියලා තිබුණේ කියලා අර පදමුඩේ පමණක් එයා පටලැවිලා ජීවත් වෙනවා. එනිසා ඒක වහාම අපි නතර කර ගන්න ඕන. අපි ධර්මයේ ජීවිතයේ සමග ගලපා බලන්න ඕන, නුවණින් ගලපා බලන්න ඕන. එවිටයි අපිට සත්‍ය අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා පොත්වලට නෙමෙයි, පදවලට නෙමෙයි අපි ගලපලා බලන්න ඕන. ජීවිතයට ගලපලා බලන්න ඕන පොතෙන් ලැබෙන ධර්මය, ත්‍රිපිටකයෙන් ලැබෙන අපිට ධර්මය අපි ජීවිතයට ගලපලා බලන්න ඕන. ආයි තව පොතකට තව කෙනෙක්ගේ අදහසකට ගලපලා බලන්නේ නැතුව එවිට තමයි අපිට ධර්ම අවබෝධය කරන්න හැකියාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක් එක් චරිත හඳුනාගෙන ඒ ඒ චරිතයේ තියෙන ස්වභාව ලක්ෂණයන් මනාකොට තේරුම් අරගෙන හරියට වෛද්‍යවරේ රෝගියා පරීක්ෂා කරලා බෙහෙත් ලබා දෙනවා වාගේ. දැන් හැම එන ලෙඩකටම එකම බෙහෙත දෙනවද? දෙන්නේ නැහැ. ඇඟ රස්නේ කියන හැමෝටම එකම ප්‍රතිජාතියක් දෙනවද? එහෙම දෙන්නේ නැහැ. මනාව පරීක්ෂා කරලා බලනවා. ඇස් පරීක්ෂා කරලා, කන් පරීක්ෂා කරලා, දිව පරීක්ෂා කරලා, ශ්වාසය පරීක්ෂා කරලා, හදවත පරීක්ෂා කරලා, ලේ පරීක්ෂා කරලා, මුත්‍රා පරීක්ෂා කරලා හරියට ලෙඩ හඳුනගෙන ලෙඩට අනුකූල වූ බෙහෙතක් ලබා දෙනවා. ඒක තමයි වෛද්‍යවරයෙක්ගේ ස්වභාවය. ඒත් අපිට අද තියෙන ලෙඩුන්ට දීපු බෙහෙත් ලිස්ට් එක, එදා කාලේ ඉඳපු ලෙඩුන්ට දීපු බෙහෙත් ලිස්ට් එක තමයි දැන් තියෙන්නේ. දැන් අපි එදා කාලේ දුන්නු ලිස්ට් එක ගලපලා ගලපලා බොන්නයි උත්සාහ කරන්නේ. මුළු ත්‍රිපිටක ධර්මයේම හරියට ඖෂධාගාරයක් වගේ, ඖෂධහලක් වගේ. ඖෂධහලක තියෙන්නේ ඖෂධ. හැබැයි කෙනෙක් ලෑස්ති වෙනවා මේ ඖෂධහලට ඇතුල් වෙලා කොනක ඉඳලා මේ තියෙන ඖෂධ බීගෙන බීගෙන යන්න. එයාට මොනව වෙයි කියලා ලොබ හිතෙන්නේ. ඖෂධහලකට ඇතුල් වෙලා කොනක ඉඳලා මේ තියෙන ඒවා බීගෙන බීගෙන යන්න පටන් ගන්නවා. සීනි අඩු වෙන ඒවා තියෙනවා, සීනි වැඩි වෙන ඒවා තියෙනවා, ප්‍රෙෂර් වැඩි කරන ඒවා තියෙනවා, ප්‍රෙෂර් අඩු කරන ඒවා තියෙනවා, නිදි මත කරන දේවල් තියෙනවා. ඒ නොයෙකුත් නොයෙකුත් මෙහෙත් වර්ග. මේක ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තමයි නීතියෙම තියෙන්නේ වෛද්‍ය උපදේශයකින් දොරව යම් යම් ඖෂධ ලබා දීම තහනම් කරලා තියෙනවා. මොකද හේතුව ඒව මාරාන්තිකයි, වැරදි කෙනෙක් භාවිතා කළොත් එහෙම. ඒ නිසා ඉල්ලුවට ඒව දෙන්නේ නැහැ, වෛද්‍ය අනුමැතියක් අවශ්‍යයි. එහෙමනම් අපිටත් මේ වැරද්ද සිද්ධ වුණොත් මොකද වෙන්නේ? අපේ චරිතානුගතව අපේ තියෙන ස්වභාවයට අනුකූල නොවන ආකාරයේ භාවනාවක් අපි තුල වැඩුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ ප්‍රශ්නෙම සිද්ධ වෙනවා. ඒ ගැටලුවම සිද්ධ වෙනවා. එනිසා මනාකොට කර්මස්ථානාචාර්යවරයන් වහන්සේ කෙනෙක් කල්ලායන නිර්ත්‍යත්වයක් මනාව හඳුනාගෙන පුජ්‍යල චරිතය, පුජ්‍යල සිත, පුජ්‍යල ස්වභාවය මේ හරියටම මේ බෙහෙත් ලැබෙන්න ඕන. ඒ වගේම වෛද්‍යවරයෙක් බෙහෙත් දීලා නිකන් ඉන්නේ නැහැ.
එයාට මතක් කරනවා මේ බෙහෙත් ටික බීලා දවස් 3කින් ආයි මුණ ගැහෙන්න. එහෙම නැත්තම් සතියකින් ආයි මුණ ගැහෙන්න. නැත්තම් මාසෙන් මාසෙ ඇවිල්ලා වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගෙන යන්න කියලා. ඒකට හේතුව වෙන අසාත්මිකතාවයක් හදගත්තොත් වහා මේක වෙනස් කිරීමේ අදහසින්. එහෙමනම් අපි නිරන්තරයෙන්ම කල්යාණ මිත්‍රත්වයත් එක්ක සද්ධර්ම ශ්‍රවණයත් එක්ක බොහොම පරිස්සමෙන් තමයි අපේ ධර්මයේ අපේ ජීවිතයට ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මයේ ගන්න ජීවිතයට යහපත පිණිස ජීවිතයේ සහනශීලීත්වයට ඇති කරන ආකාරයට ගන්න ධර්ම. එහෙම නැත්නම් විනාශයට ධර්මයේ ගන්න එපා කියලා. විනාශයට ගන්න එපා. ධර්මය තමන්ගේ හිතේ සහනශීලීත්වයේ උදෙසාම ධර්මයේ එකතු කරගන්න කියන කාරණේ. ඒ කියන්නේ සරපේගේ වලිගෙන් ඇල්ලුවොත් ඒක විනාශයට ගත්ත මාර්ගයක් වෙනවා. ඒ සර්පයම නැවත ඇවිල්ලා මොකද කරන්නේ? දෂ්ට කරනවා. හැබැයි සර්පයේගේ අපි අල්ලන්නට ඕන ඒ ඔළුවෙන් පෙළහරින් අල්ලගත්තාම ඒ සර්පයට පුළුවන් කමක් නැහැ දෂ්ට කරන්න. ඒකෙන් අදහස් කරන්නේ ධර්මය ඔබට හානියක් නොවන තැනින් අල්ලගන්න. තේරුණාද? ධර්මය හරියට සර්පය වගේ කියලා උපමා කරලා ඒකම දුන්නේ. ඒ කියන්නේ ධර්මයේ වැරදි තැනකින් ගත්තොත් එහෙම යාට හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා තමන්ට හානියක් නොවන තැනින් තමන් ධර්මය අල්ලගන්න වග බලා ගන්න ඕන කියන එකයි. නැත්තම් හානිය වෙලා අවසානයේ දහමට දොස් කියනවා. ඒ වගේම වෛද්‍යවරයෙක් ලබා දෙන මාත්‍රාවක් ඖෂධ ලබා දුන්නාට පස්සේ මාත්‍රාවක් දෙනවා මෙහෙම උදේට හවසට රාත්‍රියේ මෙහෙම ගන්න කියලා. නමුත් මේ මාත්‍රාව කෙනෙක් වරද්දනවා. ඒ වැරැද්දීම නිසා එයාට යම්කිසි අසාත්මිකතාවයක් හට ගන්නවා. ඊට පස්සේ ඒ වරද වෛද්‍යවරයාට හෝ ඖෂධයට පැනවීමෙන් ඇතිවලා නැහැ. ධර්මයත් එහෙමයි පෙන්වතුනේ. වීර්යය අවශ්‍ය කරන්නේ ඒ අවශ්‍ය ප්‍රමාණයට. ශ්‍රද්ධාව අවශ්‍ය කරන්නේ අවශ්‍ය ප්‍රමාණයට. ප්‍රඥාව අවශ්‍ය කරන්නේ අවශ්‍ය ප්‍රමාණයට. සතිය අවශ්‍ය කරන්නේ අවශ්‍ය ප්‍රමාණයට පෙන්වතුනේ. එහෙම නැතුව ඒවා වැඩි වුණත් අඩු වුණත් ඒක යම් කිසි හානිකර තත්ත්වයක් හට ගන්නවා. එහෙනම් මේ සමබරතාවයත් අපි හොඳින් රැක ගන්නට ඕනේ. රථයක් පදවනවා වගේ තමයි. ඒකේ යම් කිසි වේගයක් තියෙනවා තමයි. වාහනයක් ඉස්සරහට යන්නේ වේගය වැඩි කරන අන්දමට ඒ කටයුතු කළාම. නමුත් එහෙම නෙමෙයි අපි නේද? සියලු උපකරණ මනාකොට භාවිතා කරමින් සමබර නුවණින් තමන්ට හානියක් නොවන අන්දමටයි රතයක් පදවන්නේ. ආන්නේ ආකාරයෙන් ධර්මය ජීවිතයට ගලප ගන්න අපි මහන්සි වෙන්න ඕන කියන කාරණේ අපි මුලින්ම හිතර ගන්න ඕන. දහසක් කරුණු වැරදි වැරදි කියලා ඔළුවේ දාගත්තොත් එයාට කොයිම වෙලාවකවත් සහනශීලීව ඉන්න බෑ. හැම දෙයකටම ඊළඟට වෛර කරනවා. බොහෝ දේවල් හොඳයි හොඳයි කියලා ලෝකේ ඔළුවේ දාගත්තොත් එයාට ජීවිතේ ඉන්න පුළුවන් කමක් නැහැ. ඒවත් සමග ඇලීම් ඇති කරගන්නවා. තව කෙනෙක් ගැටීම් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තමන්ගේ මේ අධ්‍යාත්මිකව සිදුවෙච්ච විපක්තිදායක ස්වභාවය. අවිජ්ජා පත්‍ය සංඛාරා වෙච්ච සිද්ධිය පෙන්වන්නේ. මනසට මනෝ කියන නාමයම ලැබෙන තියෙනවා. මනෝ කියන වචනේම තියෙන අරුත මොහොතක් කල්පනා කරලා බලන්න. මවා ගන්නා ලද අර්ථය මවාගත්. එහෙමනම් අපි හැමෝගෙම යම් යම් මවා ගැනීම් ටිකක් තියෙන්නේ. දැන් බලන්න පුජ්‍යලය දහ දෙනෙන් ගත්තාම තමන්ගේ ජීවිතයේ පිළිබඳව තියෙන මවා ගැනීම විවිධ 10යි. ඊට පස්සේ ආගමිකයෝ දෙන්නෙක් ගත්තාම තවත් ගොඩාක් වෙනස්. තවත් ජාතකයෝ දෙන්නෙක් ගත්තාම තවත් වෙනස්. වෙනත් රටවල් දෙකක් අතර ගත්තාම තවත් වෙනස් වෙන මිනිස්සුන්ගේ ආකල්ප. හැබැයි හැම දිනාගෙම යම්කිසි ආකල්පමේ රාමුවක තමයි ඔවුන්ව සිටින්නේ. ඒ නිසා ආකල්පමේ රාමු තුල අපි සිටින තාක් කල් අපිට පුළුවන් කමක් නැහැ සත්‍ය අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කළ යුතු දුරු කළ යුතු ක්‍රමවේදයක් පෙන්නවා. ඒ ක්‍රමවේදයේ තුල මූලික ධර්මතාවයක් ඇටියට පෙන්වුවේ කුමක්ද? අපි දන්නවා අපි ඉවත් කළ නිවන් දකින්නට ඉවත් කරන්න ඕන සංයෝජන ධර්ම නේද? දස සංයෝජන. ඒ දස සංයෝජන වල අංක 1ට ගන්නේ කුමක්ද? මේ තණ්හාව තෘෂ්ණාව ඒ කිසි දෙයක් නෙමෙයි. කුමක්ද ගන්නෙ? සක්කාය දිට්ඨිය කියන මෙන්න මේ ධර්මතාවය තමයි. බුදුරජාණන් වහන්සේ කල්පනා කරලා අපිට ඉතාම හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මුලින්ම අපි නැති කරගන්න ඕන ප්‍රධාන බැඳීම, මේ ලෝකේ අනිත්‍යයට තියෙන බැඳීම එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රමුඛ අත්හැර ගන්න අපහසුම බැඳීම කුමක්ද? තමාට තමා තියෙන බැඳීම, තමන්ගේ ඉන්ද්‍රයන් වලට තමන් තියෙන බැඳීම තමයි අත්හරින්න බැරි. මේ බැඳීම අත්හරින එක වෙන තුනේ ඒක ඊටාම අපහසු කාරණයක්. මේ බැඳීම හඳුනගන්න එක ඊටාම අපහසු කාරණයක්. දැන් බලන්න මේ කැමරාව, මේ ඉස්සරහා තියෙන කැමරාවේ වීඩියෝ වෙනවා, වටේටම තියෙන ඔක්කොම ටික වීඩියෝ කරගන්නවා. හැබැයි මේ වීඩියෝ එක අරගෙන ගිහිල්ලා අපි කම්පියුටර් එකට දාලා බලනකොට හැම තැනම තිබුණු හැමෝගෙම මූණු පෙනේ. හැබැයි එක් දෙයක් ඇර. කුමක්ද? ඒ කැමරාව. ඒ කැමරාව පේන්නේ නැහැ. ඒ වාගේම පින්නතුනේ අපේ ළඟ තියෙන මමත්වය හැම පැත්තටම හැරිලා බලයි. බොහෝ දේ ග්‍රහණය කරයි, බොහෝ දේ සමග ඇලේ ගැටේ බැඳේ. එහෙත් ඒ ඇලීම් කරගත්ත, ඒ ගැටීම් ඇති කරගත්ත ඒ මමත්වය පේන්නේ නැහැ. ඊළඟට ගමු පින්නතුනේ මේ කැමරාව වගේම අපේ ඇස. මේ මොහොතේ වටේම තියෙන දේවල් අපිට මුහුණු සියල්ලම මනාකොට පෙන්නුම් කරනවා. එහෙත් අපේ ඇස අපිට පේන්නේ නැහැ. ඒ වගේම අපේ මමත්වය අපිට දැක ගන්න හරිය අපහසුයි, අසීරුයි. මොහොතින් මොහොත දෘෂ්ටිගත වෙනවා, මොහොතින් මොහොත සංකල්පවලට බැස ගන්නවා. මේ මමත්වය දුරු කරන ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ අපූර්ව මාර්ගයක් හැටියට දේශනා කළේ, පටිසෝතගාමී ප්‍රතිපදාවක්. පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ සමස්ත ඉන්ද්‍රයන්ට අනුගත නොවන ප්‍රතිපදාවක්. ඉන්ද්‍රයන් වලින් තොරව ගමන් කරන ගමන් මාර්ගයක් තමයි, ඉන්ද්‍රිය විශේෂ ඉක්මවන ගමන් මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ සාගත්තේ. ඒක ලෝකෝත්තර ගමන් මාර්ගයක් හැටියට, ලෝකෝත්තර විශයක් හැටියට පෙන්වනවා. ඒ වගේම මේ විෂය ඥානනේ වන්නේ සාමාන්‍ය ඥානයකට නම් නොවන වගත් අධිචිත්ත අධිඥාන කියන ස්වභාවයක් අප තුළ ජනිත වෙමින්, ජනිත කරගනිමින් සිටින කෙනෙකුට පමණයි මේ කරුණු කාරණා තේරෙන්නේ කියන එකත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. අපි හැම විටම ජීවත් වන්නේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂිතවයි, සමානවයි. ජීවිතේ කොච්චර කාලයක් ගෙවා දැම්මත් ආපස හැරිලා බැලුවාම ගොඩක් දේවල් විඳලා නැහැ. සැප දුක උපේක්ෂා කියන මෙන්න මේ ත්‍රිවේදනාව තමයි අපි විඳලා තියෙන්නේ. මේ ත්‍රිවේදනාව කොච්චර ඉහළට වර්ධනය වුණත් ගණනේ වශයෙන් 6 ආකාරයකට වේවා, 108 ආකාරයකට වේවා, මේක කොච්චර වර්ධනය වුණත් මේ වර්ධනය වෙන්නේ, ප්‍රභේදනය වෙන්නේ මේ තුනේ. සපයි දුකයි උපේක්ෂාවයි කියන මේ ත්‍රිවේදනාව. බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක සූත්‍රයක දේශනා කරලා තියෙන හරිය අපූර්ව දේශනයක්. යමෙක් මේ ත්‍රිවේදනාව ඉක්මවයිද, ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ කියලා. ඔබට පුළුවන්ද මේ ලෝකයේ මේ ත්‍රිවේදනාව ඉක්මවන්න? මේ ත්‍රිවේදනාවෙන් එහා දෙයක් ඇතේ කියලා සිතන්නට, කල්පනා කරන්නට ඔබට ශක්තියක් නැතුව ඇති. පැහැදිලිවම දන්නවා අපි බුදුරජාණන් වහන්සේගේ උතුම් නිර්වාණ ධර්මය, දේශනා කරපු උතුම් නිර්වාණ ධර්මය වේදීතයිද අවේදීතයිද? මොකද උත්තරේ? නිර්වාණය අවේදීතයි. ඒ කියන්නේ දුක් වේදනාවෙහි තියෙනවද? නැහැ. සැප වේදනාවෙහි තියෙනවද? නැහැ. උපේක්ෂා වේදනාවෙහි තියෙනවද? නැහැ. ඇයි උපේක්ෂා වේදනාව නැත්තේ? ඇයි සැප වේදනාව නැත්තේ? ඇයි දුක් වේදනාව නැත්තේ? නිර්වාණ ධර්මය අසංඛාරිකයි. නිර්වාණ ධර්මය අසංඛාරිකයි. ඒ සංස්කාරයක් නැහැ. නිර්වාණ ධර්මයේ පුජ්‍යලත්වයෙන් තොරයි. පුජ්‍යලයා විසින් කරන කියන කාර්යයක් එහි පවතින්නේ නැහැ. අපි ඉන්ද්‍රයන්ට මේ ධර්මය අවබෝධ කරගත හැකි කියලා විශ්වාස කළොත් ඒක මුලාවක්. මේ ඉන්ද්‍රයන් තුල තිබෙන අවිද්‍යාවම ප්‍රහාණය වීමෙන් දුරු කිරීමෙන් පමණක් මේ ධර්මයට අපට ළඟා වෙන්න පුළුවන් කියන කාරණය අපි තේරුම් කරගන්න ඕන. ඉන්ද්‍රිය සාපේක්ෂිතව සිතල කවදාවත් අපිට තේරුම් කරගන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකයේ තියෙන තථාගත තත්වය බුදුරජාණන් වහන්සේට දේශ මතක් බුදුරජාණන් වහන්සේ හැඳුන්වු නමක් තමයි තථාගතයන්න් වහන්සේ කියන නම. දේවරම් මහ විහාරයේ ඉඳලා යම් කෙනෙක් මගතොටේදී හමු වුණාම කොහෙද ඔබ ගියේ කියලා ඇසුවාම ධර්මයේ සඳහන් වෙන්නේ මම තථාගතයන්න් වහන්සේ මුණ ගැහෙන්න ගියා කියන වචනය. තථාගත කියන වචනේ ලොකු අර්ථයක් තියෙනවා. තත්තාකාරය. තත්තාකාරය කියන්නේ ඇති සැටි. ඇති සැටි අපි දැකලා තියෙනවද මේ ලෝකේ? නෑ. ඇති සැටි අපිට සොයාගන්න බැරි වෙච්ච නිසා අපි ලොකු මුලාවකටපත් වුණා. අපි හිතුවා ඇති සැටි කියන්නේ ඇට කටු කියලා. ඇති සැටි කියන්නේ ඇට කටු නෙමෙයි. ඇති සැටි කියන්නේ පිළිකුලක් නෙමෙයි. ඇති සැටි කියන්නේ ලස්සනක් නෙමෙයි. ඇති සැටි කියලා කියන්නේ අවලස්සනක් නෙමෙයි. ඒ සියල්ලගෙන්ම තොරව අපිට දකින්නට පුළුවන් දුක් වේදනාවෙන් තොරව, සැප වේදනාවෙන් තොරව, උපේක්ෂා වේදනාවෙන් තොරව, වේදනාවන් ඉක්මවල, ඉන්ද්‍රයන් ඉක්මවල මේ ලෝකේ දිහා බලන්න පුළුවන් සුවිශේෂී ලෝකෝත්තර ඥානයක්, කුසලයක් ඇති කරගන්නවා. අන්නේ ලෝකෝත්තර ඥානයකට පමණක්මයි පින්නතුනි ඒකාන්ත වශයෙන් ඇති සැටි පේන්නේ. ඇති සැටි පේන්නේ දැන් එකම කාරණයක් දිහා 10 දෙනෙක්ගෙන් අහලා බැලුවා. මේ අපි හිතමු මේ මල් බඳුන කියලා. මේ මල් බඳුන දිහා 10 දෙනෙක්ගෙන් අහලා බැලුවාම 10 ආකාරයේ සංවේදනාවක් පළ කරයි. කැමැත්ත, අකමැත්ත, රුචිකත්වය විවිධාකාරයෙන් පළ කරයි. ඒ කිසිවක් ඇති සැටි නොවේ. ඒ පුජ්‍යල දර්ශනය. නමුත් තථාගතයන් වහන්සේ මෙතෙන්ට පැමිණෙනවා. තථාගතයන් වහන්සේ දකින්නේ ඇති සැටි. ඒ නිසා තථාගතයන් වහන්සේට මේ පිළිබඳව තර්කයක් නැහැ. වාදයක් නැහැ. මම අසන්නේ ඔබගෙන් තථාගතයන් වහන්සේ මොන විදියට දකීද කියලා මේක. ඒකට හේතුව අතරින කාඩවත් ඒ තථාගතයන්ගේ වහන්සේගේ විෂය වෙන්නේ නැති නිසා. නමුත් අපි හඳුනාගත යුතු ඒ තථාගතයන් වහන්සේගේ විෂය මොන වගේ වෙන්නේ නැද්ද කියලා. ඒ විෂය හිරු මඩල වගේ ආලෝකමත් කරන බව ඇත්ත. නමුත් ඒ විෂයෙන් අපි පහනක් තරම්වත් ආලෝකයක් ලබා ගන්නට ඕනේ. මොකද අපිට ආලෝකයක් කරගන්න ඕන මේ සුළු කාලෙදී. රටකට ආව වීසා එකක් ඇතුව ඒකේ තියෙනවා යම්කිසි වීසා සීමා කාලයක් තියෙනවා. ඊළඟට අපේ මුළු ජීවිතේටම මේ ලෝක බෝල ජීවත් වෙන්න වීසා එකක් ගහලා නැද්ද? වීසා එකක් ගහලා තමයි ඉන්නේ. ඒ තමයි 2100 වෙනකන් නම් ඔයාට වීසා නැහැ කියන එක. අපි කවුරුත් හම්බ වෙමු 2100 මේ වගේ දේශනයකට. අපිට පුළුවන් ද හම් වෙන්න? පුළුවන් කමක් නැහැ. ඒක හරියට තේරුම් කරගත්තාම අපිට හොඳට තේරෙනවා වෙනවම මරණානුස්සති භාවනාවක් වඩන්න ඕනේ. ඉබේම මරණානුස්සති භාවනාවක් එතන සිද්ධ වෙනවා. ජීවිතේට තියෙන අනවශ්‍ය දෘශ්‍යමානය කියන එක ටිකක් අඩු කරගන්නට හැකියාව ලැබෙනවා. දැන් අපි ධර්මයේ ඉගෙන ගන්න පින්නතුනේ අපේ ජීවිතයේට අනාගතයේදී ලැබෙන ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්යන්ගෙන් තුරන් වීම සඳහා. පින්නතුන් දන්නවද ධර්මය අවබෝධ කරගත්තොත් ඒ අවබෝධ කරගන්න අය මැරෙන්නේ නැහැ කියලා. අමරණීයයි. අර ධාතාවේ තියෙන්නේ නේද? අප්‍රමාදෝ අමත පදං. ප්‍රමාදෝ මච්චනෝ අප්‍රමත්තා නමියන්ති. අප්‍රමාදී කෙනා මැරෙන්නේ නැහැ. කියන්නේ ධර්මය අවබෝධ කරගත්ත කෙනාටයි අප්‍රමාදී කෙනා කියන්නේ. අප්‍රමාදී කෙනා මැරෙන්නේ. ඇයි මැරෙන්නේ නැත්තේ? මැරෙන දේවල් කිසිවක් අල්ලගෙන නැහැ. ඇයි අපි මැරෙන්නේ? මැරෙන දේවල් ගොඩාක් අල්ලගෙන තියෙනවා. ඒ නිසා මැරෙනවා. මැරෙන සංස්කාරක ලෝකයේ කිසිවක් අල්ලගත්තේ නැති කෙනෙක් මැරෙන්නේ නැහැ. එහෙමනම් මලාට පස්සේ නූපදින නිවනක් නෙමේ ජීවත් වෙලා ඉදීම නොමැරෙන නිවනක්. පිනතුන් පින් වාක්‍ය හැමදාම අහනවා නේද? කොහොමද? නিত্য මංගල පරම සුන්දර අමාමා. ඒ කියන්නේ නিত্যයි. නිර්වාණ නিত্যයි. මංගලයි. පරම සුන්දරයි. ඒ ලෝකේ තියෙන සුන්දර මාධ්‍යකීම ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ. ඒක ඊතාව ශාන්තයි, ඒක ප්‍රණීතයි. සියලු සංස්කාරකයන්ගේ නිදහස් වීම. අපි සියල්ල නිට්ටයයි කියේ හිටියද? දැන් බලනකොට නිට්ටයයි කියන දෙයක් තියෙන. නිර්වාණ ධර්මයේ නිට්ටයයි. ඒ නිට්ටය වෙන්නේ සංස්කාරක ධර්ම නැති නිසා. ඒ නිත්‍ය තුල තමයි රහතන් වහන්සේලා වැඩ ඉන්නේ. ඒ නිත්‍ය අනිත්‍ය හා ප්‍රතිවිරෝධයක් නැති නිසා අනිත්‍යත් එහි තිබෙනවා. ඒ නිසා අනිත්‍ය තුලත් මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා. සම්මුතියෙන් ආවහම තමයි ද්විත්වය තියෙන්නේ. මේ ද්විත්වය ඉක්මවා යන ස්වභාවය තමයි ආර්ය ධර්මය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ හමුවට පැමුණුණු එක්තරා මානවකෙක් හරි අපූර්ව ප්‍රකාශයක් කරනවා. ස්වාමීනි, මේ හැම දෙයක්ම කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා, අනිත්‍යයි නේද කියලා අසනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාම බුදුරජාණන් වහන්සේ ඒ මානවකයාගෙන් විමසනවා, ඔබ අනිත්‍ය නිට්ටය කරගෙන නේද ඉන්නේ කියලා. කොහොමද මේ අනිත්‍ය නිට්ටය කරගන්නේ? අනිත්‍යයි කියන දෙයක් දෘෂ්ටියක් කරගත්තොත්, පදනමක් කරගත්තොත්, සංකල්පයක් කරගත්තොත්, සංස්කාරයක් කරගත්තොත් එයා දන්නේම නැහැ ඒ අනිත්‍ය එයා නිත්‍ය කරගත්ත දෙයක් වෙනවා. දැන් තේරුම් ගන්න අපහසු කාරණයක් නේ. ටිකක් ගැඹීරව කල්පනා කළ යුතු, තේරුම් ගන්නට මහන්සි විය යුතු දෙයක්. අපිට පොඩ්ඩෙන් වරදින්න පුළුවන්. අනිත්‍ය නිත්‍ය කරගන්නවා. එහෙමනම් ඒ වැරද්ද අපිට සිද්ධ වෙලා තියෙනවද නැද්ද ජීවිතේ? ඒ ප්‍රශ්නේ අපි පැටලිලා ඉන්නවද නැද්ද? පැටලිලා ඉන්නවා. අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින්න. ඒක නිත්‍ය කරගන්න එපා. ධර්මයේ උගන්වන්නේ එහෙමයි. නමුත් ඒ වචනේ අපි හරියට තේරුම් ගත්තේ නැහැ. අනිත්‍ය නිත්‍ය වශයෙන් දකින්න එපා. අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින්න. අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින විට අනිත්‍යත් අනිත්‍යයි. අනිත්‍යත් අනිත්‍ය නම් අනිත්‍ය කියලා දෙයක් තියෙනවද? නෑ. අනිත්‍ය කියලා දෙයක් නෑ. නිට්ටි කියලා දෙයක් තියෙනවද? නිට්ටි කියලා දෙයක්ුත් නෑ. අනිත්‍ය කියලා දෙයක් නැද්ද? අනිත්‍ය කියලා දෙයක් තියෙනවා. නිට්ටි කියලා දෙයක් නැද්ද? නිට්ටි කියලා දෙයක් තියෙනවා. වචනේට ආවහම හැමදේම තියෙනවා. ලෞකිකත්වයට ආවහම සියල්ල තියෙනවා. සියලු සංස්කාරයක ඉක්මුවාට පස්සේ වචී සංස්කාරත් නැහැ, රූප සංස්කාරත් නැහැ, ශබ්ද සංස්කාර කිසිවක් නැහැ. ඉන්ද්‍රිය ගෝචර ස්වභාවයක් එහි නැහැ. ලෝකේ ස්පර්ශ කරන්නේ නැහැ. ලෝකෙන් තොරයි. ඒ ලෝකෙන් තොර ස්වභාවය ලෞකිකත්වයේ තුල සිටගෙන කවදාවත් අවබෝධ කරගන්න බෑ. ප්‍රත්‍යක්ෂ කර අවබෝධ කරගන්න තියෙන කාරණයක් මිස මේක දැනුමින් අවබෝධ කරන්න බැරි දෙයක්. දැනුමින් අවබෝධ කරගන්න දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වැඩි අගයක් ලබා දෙන්නේ නැහැ. අර්ථ ශූන්‍ය ගාථාපද දහසක් මතක තියාගන්නට වඩා එක ගාථාපදයක් අර්ථාන්විතව හඳුනා ගැනීම අවබෝධ කර ගැනීම ඔබේ ජීවිතයේ යහපත උදෙසායි. ඔබ හරියට දුක්ඛ සත්‍ය දැනගෙන තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ ගැටලුව. මේ මොහොතේම ඔබේ දුක්ඛ සත්‍ය ඔබ හඳුනාගන්නේ කෙසේද? මේ මොහොතේ ඔබේ හදවත රිදුම් දෙන තැනයි ඔබට දුක්ඛ සත්‍ය උගන්වන්නේ. යමං දුක නම් මහණෙනි ඒක අත්හරින්න. යංකෝ බික්කු දුක්ඛං තත්ත්‍රේ චන්දෝ පහතබ්බෝති. යමක් මහණෙනි දුක නම් ඒක අත්හරින්න. දුක අල්ලගන්නේ පදුක අත්හරින්න. පුජ්‍යලත්වයේ තුල බැඳුණු මමත්වයේ සෑම විටම වේදනා ලබන මොන වගේද කියනවා නම් බුදුජානකසේ උපමාවක් කියනවා හැම ඉවත් කරපු හරකෙක් වගේ කියනවා. ගහට ඒත් උනාම ගහේ ඉන්න සත්තු කනවා මේ ඇඟ. ඇවිදගෙන යනකොට මැස්සන් කුරුල්ලෝ ආදී ඒ සම කනවා. ජලයේ බැස්සාම ජලයේ ඉන්න මාළුවෝ ඒ සම කනවා. පොළවේ වැතුරුනහම පොළවේ ඉන්න කුහුමින් ඇවිල්ලා කනවා. මොනම විදියකවත් සාරණයක් නැහැ. පුජ්‍යලත්වයෙන් යුක්ත මමත්වයෙන් යුක්ත මිනිස්සෙක් වේදනාව විඳින විදිය මොනවා කළත් මහ වේදනාවක් මහ පීඩාවක් ලබනවා. ඒ නිසා මේ වේදනාත්‍රයෙන් දුරවීම මේ මමත්වයෙන් දුරවීම සහනයක්මයි නිවනක්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. සැබෑම සැනසිලි දායකත්වයේ හඳුනා ගන්නටයි බුදුහාමුදුරුවෝ මේ ධර්මය අපිට පෙන්වලා දුන්නේ. මේ ධර්මය අපේ යහපත උදෙසායි. මේක ආගමික තත්වයක් ඔසවා තැබීමට දරන වෙහෙසක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න කිසි දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මුති වශයෙන් බැලුවත් මහා රාජ්‍යයකට හිමිකම් කියන කෙනෙක් අපි මොනවද දෙන්නද? අපි රුපියල් 10ක් ගෙනින් දෙන්නද? බුදුරජාණන් වහන්සේ කිය ඕක ඔබ තියාගන්න මට ඇති වෙන තරම් තියනවා කියයි. බුදුරජාණන් වහන්සේට එහෙම පින්ඩපාත දාන මොකවත් අවශ්‍ය කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ පින්ඩපාත වැඩි කැම බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කටයුතු කරේ ආවාස බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සම්දේම අපිට ලබා දුන්නා. සමදේම අපිට පරිත්‍යාග කළා. මුළු ආත්මයම මුළු ජීවිතේම අපිට තියෙන බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයේ හැටියට බුදුරජාණන් වහන්සේ දුන්නු දේ අපේ ජීවිතවලට එකතු කරගෙන අපේ ජීවිත සාර්ථක කරගත්ත කියන්නේ අන්න බුදුරජාණන් වහන්සේ මනාකොට පිදුවා. පරමත්ත පූජාය කියන්නේ ඒක තමයි. ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුලින් අපේ ජීවිතේ සපවත් කරගන්න පුළුවන්. එහෙමනම් මේ සැප විඳින්න තියෙන මාර්ගය අතහැරලා දුකට සැපේ කියාගෙන පණින පළගැටියන් බවට පත් වෙනෝ මේ ලෝකයේ සිටින බොහෝ මිනිසුන්. ඒ කියන්නේ සැප දුක තේරුම් කරගන්න බැරුව දුකට සැපේ කියලා හිතාගෙන ඒගොල්ලෝ දුක් මාර්ගය යනව සැපයි කියලා හිතාගෙන. නමුත් අවසානයේ මොකද වෙන්නේ? ඒගොල්ලෝ දුක ලබනවා. එනිසා බුදුජානක වහන්සේ දේශනා කරන හරියට මේ සමාජයේ මිරිඟුවක් පස්සේ දුවන මෝරලක් වගේ. ඒ මෝරල ඉස්සරහින් දුවන කෙනාව බොහොම සන්තෝෂ වෙනවා මං ඉස්සරහින් දුවන්නේ කියලා. මම තමයි ලොකුම වාහනේ, ලොකුම ගෙයින්, ලොකුම ධනෙන්, ලොකුම ස්වභාවයෙන් මම තමයි මේ රේස් එකේ ඉස්සරහින් යන්නේ. කොහොමද දුවන්නේ මිරිඟුව පස්සේ? දවසට සිය වාරයක් දහස් වාරයක් කියවෙනවා ඇති මම මම කියලා. මෙහෙම මම මම කියන හැම මොහොතකම මේ මහා සතර ධාතුන් සිනහස් වෙනවා. වාන්තිය හිතනවා ඇති මෙයා තනියම හිතනවා මේ මමේ කියලා මොහොතක්වත් මේ මට අයිති කියලා හිතන්නේ නැහැ නේද මේ මිනිස්සය කියලා කල්පනා කරනවා ඇති හරි අසාධාරණ මිනිස්සෙක් කියලා අපි දිහා බලනවා ඇති මේ වායුගෝලේ මේ මොහොතේ තුෂ්ම ගරමින් ඉන්නේ අද කොයි වෙලාවකවත් අපේ චින්තනයේ ඉඩ දෙනවද මේ වාතයට අයිති කියලා අපේ විඥානේ අනේ තෙන්න පමුණවා ගන්න ඕන ඒ වගේම දවසට ජල ලීටර් 5ක් 6ක් මේ ශරීරයට දාගෙන අපි ජීවත් වෙනවා නිතරම මම කියලා චින්තනයක් ගොඩ නැගෙනවා හිතනවාද ටිකක් මේකේ අයිතිය අනේ ජලයටත් තියෙනවා කියලා ඒ වගේම මේ ශරීරයත් දරාගෙන එහෙ මෙහෙ ඇවිදිනවා මම කියලා මගේ ශරීරය ලස්සනයි හැඩයි සොඳුරුයි කියලා හිතාගෙන හිතනවාද අපි මේ මහ පොළොවට අයිති කියලා හිරු එළියේ රස්නේ අරගෙන උණුසුම අරගෙන අපි ජීවත් වෙනවා හිතනවාද මේ ශරීරය හිරු එළියට අයිති කියලා කොයි වෙලාවක හරි මේ හතර දෙනා සාකච්ඡා කළා මේ මිනිස්සය හරි අසාධාරණ මිනිස්සෙක් අපේ අයිතිය පිළිබඳව පොඩ්ඩක්වත් හිතන්නේ ඒ නිසා අපි මේක අපේ අයිතීන් ටික අපේ දේවල් ටික අපි ගන්නවා එයාට තනියම මම කියා ගන්න කියලා මොකුමන්ද මොන හතර දෙනාද වායුගෝලයයි ජලයයි මේ පඨවි ධාතුවයි ඒ තේජෝ ධාතුවයි එහෙම නැත්නම් ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් හතර දෙනා සාකච්ඡා කළා මේ මිනිස්සයා හරි අසාධාරණ මිනිස්සෙක් මම මෙයාගේ සියලුම දේවල් මට අයිති දේවල් මම ගන්නවා කියලා ඒගොල්ලෝ අරගෙන යනවා ඊට පස්සේ ඔබ මම කියන්නේ කාටද ඉන්නවද මම කියන්න කෙනේ ඉතින් ඇත්ත නේද අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ මේ අවිද්‍යාවෙන් රැස් කරන දෙයක් නේද මේ හිතේ ඥානෙ තියෙන්නේ හිත නිදහස් කරන්න ඕන සැබෑ ලෙසම ඒ අයිතීන් අපි පිළිගන්න ඕන ඊට පස්සේ අපේ හිත නිදහස් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිච්ච තවත් පලාතේ සිටුවරේ හි සිටුවරයා වරින් වර බුදුරජාණන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මට මෙතරම් ගවයෝ සිටිනවා එකල් ලොකු සම්පතක් ගව සම්පත මට මෙතරම් කුඹුරු ඉඩම් තියෙනවා අක්කර 100 ගාණක් දහස් ගාණක් තියෙනවා මට මෙතරම් සේවකයෝ සිටිනවා මට මෙතරම් ධන ධාන්‍ය තියෙනවා ආදි වශයෙන් තමන්ගේ තියෙන දේවල් පිළිබඳව මමත්වයෙන් මම කියන වචනය පාවිච්චි කරමින් මගේ කියන දේවල් පාවිච්චි කරමින් බොහෝ ප්‍රකාශ කරන සමහරලාට අපිත් සමාජයේ ඉන්න වෙන්න පුළුවන් මට මේ වගේ වාහනයක් තියෙනවා මට මේ වගේ රස්සාවක් තියෙනවා මට මේ වගේ ගෙවල් කීපයක් තියෙනවා මට මේ වගේ සේවක සංඛ්‍යාවක් ඉන්නවා කියලා බොහොම උදාරවෙන් කියන්න පුළුවන් මේක එකක්වත් සම්මුතියට එකතු කරගන්න එපා මේක පරමාර්ථ දර්ශනයක් හිතෙන් අතහරින්න ඕන ගතෙන් අතහැරලා නිවන් දකින්න බෑ එහෙම දිගට කියාගෙන යන්න දීලා බුදුරජාණන් වහන්සේ අවසානයේ විමසනවා ඒ බ්‍රාහ්මණයගෙන් ඔබට අර තියෙනවයි කියපු හැම දෙයක්ම ඒ තියෙන බව මම දන්නවා ඔබ සිටුවරේ කොබ් බ්‍රාහ්මණේ මේ පළාතේ ඒ නිසා මම දන්නවා ඒ හැමදේම ඔබට තියෙනවයි කියලා හැබැයි මම දන්නේ නැති එකක් තියෙනවා ඔබ මෙච්චර වෙලා මමේ කියලා ආමන්ත්‍රණය කළේ ඔබේ කෙස්වලටද මස්වලටද ඇටවලටද නහරවලටද ආදී වශයෙන් උදයන් හන්සි විමසුවා ඇත්තටම අපි ජීවිතේ හැම මොහොතකම මේ මමේ කියලා ආමන්ත්‍රණය කරන්නේ
කුමන සිද්ධාන්තයකටද කුමන කාරණයකටද කුමන සත්‍යයක් ඇතුවද අපි හරියට පින්නතුනේ අනුන්ගේ ඉඩමකට ගිහිල්ලා මුල් ගල දාගෙන ගෙයක් හදනවා. කොයි වෙලාවක හරි ඉඩමේ අයිතිකාරයා ආවම මොකද වෙන්නේ? අර ගෙයින් ගලවගෙන අයින් වෙලා යන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ අපි ඉන්න මේ ජීවිතේ ඇත්තදම අපි අපේ ඉඩමක හදාගත්ත ගෙයක්ද? නැත. එහෙනම් මනසින් මේ මොලෙන් අහලා බලන්න ඕන පින්නතුනේ ඇයි මෙච්චර අවිද්‍යාසහගතව කල්පනා පහළ වෙන්නේ කියලා. ඇයි එච්චර අවිද්‍යාසහගතව හිතන්නේ කියලා කල්පනා කරන්න ඕන. ඇයි එහෙම කරගන්න ඕනේ? අපිට සැනසෙලිදායකයි මේ අවිද්‍යාසහගත මමත්වය දුරු කරගත්තාම. නැත්තම් තවදුරටත් මිරිඟුව පස්සේ දුවගෙන යනවා ජලයේ සොයාගෙන අවසානයේ පිපාසයෙන් මැරෙනවා. මේ සමාජයේ ඉන්න හැම කෙනෙක්ම හොයන්නේ සැප. සැප හොයලා අද දවසේ මොකක්ද කරන්නේ? දුක් විඳිනවා. ඊළඟ પરම්පරාව බොහොම සතුටින් තියන්න ඒ මෞපිය પરම්පරාව බොහොම දුක්ින්දා. ඔය පින්නතුන්ගේ මෞපිය දුක්ින්නේ ඔගොල්ලෝ වඩා සතුටින් තියන්න නෙමෙයිද? වඩා සතුටින් තියන්න. ඒගොල්ලෝ හිතියද වඩා සැපවත්ව තියන්න. දැන් ඔය ඇත්ත දුක් විඳින්නේ ඊළඟ પરම්පරාව සතුටින් තියන්න නේද? ඊළඟ પરම්පරාවත් ওই પરම්පරාව වගේම වෙයි නේද? වෙනවාමයි. ධම්මං විනා නැති සුඛානත්තා. ධර්මයේ හැරනම් අපිට සැනසෙල්ල නැහැ. ධර්මයේ හැර සැනසෙල්ලක් නැහැ. එනිසා අපි කෙනෙක්ගේ ජීවිතයේ සපවත් භාවයේ බලාපොරොත්තු වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම ධර්මයේ ලබා ගන්න ඕන. නැත්තම් ජීවිතේ සැප සොයා දුක් විඳලා සැප නොලබා මේ දෙනවා. එහෙම වෙන්න බෑ. මේ ජීවිතේ පූර්ණයි. අංග සම්පූර්ණයි. මා පූර්ණත්වයට පත් වී සිටිනවා. මා ලබාගත් මිනිසත් බව තුළ මම සෑහීමට පත් වෙනවා කියන උදාහරණය තමන්ට ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඒකාන්ත වශයෙන්ම ශ්‍රී සද්ධර්මයේ දැන් අවදි වෙමින් පවතිනවා. ගොඩාක් ස්වාමින් වහන්සේලා උතුම් වූ ශ්‍රී සද්ධර්මය ගැන අවබෝධයෙන් ප්‍රකාශ කරන දේශනා කරන මට්ටමට පැමිණලා තියෙනවා. ගොඩාක් අය අවබෝධයට පත් වෙලා තියෙන අය ඉන්නවා. ඒ ගැන හරිම සන්තෝෂයි. හැම කෙනෙක්ම මේක අවබෝධ කරගත යුතුයි කියන අදහසයි අපිට තියෙන්නේ. මොකද හේතුව මිනිසත් ජීවිතයේ තියෙන විශේෂත්වය මේ ධර්මයේ අවබෝධ කර ගැනීම පමණයි. නැත්තම් අරක සතුන් හා සමානයි. ඒ සතුන් කාල බීලා කලක් ජීවත් වෙලා මැරිලා යනවා. මනුෂ්‍යත්වයේ තියෙන සුවිශේෂීත්වය තමයි සද්ධර්ම අවබෝධය. ඉතින් නිවැරදි තැනින් අපි තේරුම් කරගන්න ඕන මනසින් අතහැරීම. මනසින් වෙස්සන්තර කෙනෙක් වීම. මනසින් දහම්සොඬ රජ කෙනෙක් වීම අවශ්‍යයි. විශ්වාන්තර කෙනෙක් වෙන්න නැතුව කාටවත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. විශ්වාන්තර කෙනෙක් වෙන්න ඕන නිවන් ධර්මය අවබෝධ කරගන්න. මොකද විශ්වාන්තරගේ ලක්ෂණය රජ මාලිගාවේ සතර දොරටුන් විවෘත කරනවා. කුමද්ද රජ මාලිගාව? හැම කෙනෙකුටම තමන්ගේ මමත්වයේ මමන්ගේ මාලිගාව. ඒ මාලිගාවේ විවෘත භාවයක් නැත්තම් එතන අතහැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම තමන්ගේ හිත විවෘත කරන්න. විවෘත මනසකින් යුක්ත කෙනෙක් බවට පත් වෙන්න. ඊළඟට මනස විවෘත කළත් පින්නතුනේ අවසානයේ ප්‍රධාන ප්‍රමුඛ බැඳීම් ටික අරගෙන ගියා. දරු දෙන්න, තමන්ගේ බිරිඳ, තමන්ගේ හමින් සාදගත් ඒ ඇඳුම් සහ ඒ පුජ්‍යලය. අර තණ්හාව නැමැති, තෘෂ්ණාව නැමැති ජූතක බමුණ. ජූතක බමුණ පෙන්නන්නේ මේ ඇලීම කියන බොහෝ දෑ රැස් කරගන්නා වූ අල්ල ගන්නා වූ උපාදානය පෙන්නන්නේ ජූතක බමුණෙක් වගේ. ජූතක බමුණ හරි කැතයි. දත් ටිකත් හරි කැතයි. බඩත් හරි කැතයි. තමන්ගේ ඇඟත් හරීම කැත විදියට තමයි ওই චිත්‍රවල ඇඳලා තියෙන්නේ. එහෙමයි. විසන්දර රජුරු හරි ලස්සනයි.
එයා අතහැරීම පුරුදු කරනවා. චූතක බමුණ රැස්කිරීම පුරුදු කරනවා. මේක භෞතිකව නෙමෙයි, භෞතික අවශ්‍යතා කියන දේවල් අත්හරින්න එපා. එමුණුත් මිනිස්සෙක් මේ දන්නේම නැතුව චූතක බමුණෙක් වෙයි ප්‍රායෝගිකව. ඒ නිසා අවශ්‍යතාවල් වෙනයි, ආශාවල් කියන්නේ තව දෙයක්. මේ අධ්‍යාත්මයේ මේ සියල්ල අත්හරිනවා, වෙස්සන්තර කෙනෙක් බවට පත් වෙනවා. සියලු වෙස් අත්හරිනවා. රජකම කියන්නේ වෙසක් ගතිකු. ඔබ යම් කිසි තනතුරක් පුජ්‍යලේක හැටියට යම් වෙසක් මවාගෙන ඇති. වෙස් ගැන්විලා නෙමේ දින්නේ මම මේ වගේ කෙනෙක් කියලා වෙස් ගැන්වෙන්නේ නැද්ද? වෙස් ගැන්වෙනවා. මම මේ තනතුරෙන් මේ වෙස් කියලා. දැන් වෛද්‍යවරයාට වෙනම වෙස් ගන්නවන්න ඕන. නීතිඥයාට වෙනම වෙස් ගන්නවන්න ඕන. ගුරුවරයාට වෙනම වෙස් ගන්නවන්න ඕන. ඒක අත්හරින්න එපා. ඒක සම්මුතියනේ. නමුත් අධ්‍යාත්මික වශයෙන් හොඳට බැලුවාම අපිත් අපිට රාමුවක් හදාගෙන නැද්ද? එහෙම නැත්නම් අපි වෙස් ගන්නගෙන නැද්ද? මම මේ වගේ කෙනෙක් කියලා. අචංචා ස්වාමීන් වහන්සේ එක වරක දේශනා කරනවා, හැමෝම කියනවා මම මේ වගේ කෙනෙක් වෙමි කියලා. කවුරුත් කියන්නේ නැහැලු මම මේ වගේ කෙනෙක් නොවෙමි කියලා. මම කිසිම කෙනෙක් වගේ නොවෙමි කියලා කියන්නේ නැහැලු. කවුරුත් ප්‍රකාශ කරන්නේ මේ වගේ කෙනෙක් වෙමි කියලා. එනිසා ධර්ම මාර්ගයේදී අපි අර ලෝකයා විසින් භාවිතා කරන ක්‍රමය වෙනස් කළා. තමන් උත්සාහ කරන්නේ මම කිසිවෙක් නොවේමි කියන தත්වයට පත් වෙන්න. ඒකයි වැදගත්. තමන් කිසිවෙක් නොවනවා. ඔබේ ළඟ තියෙනවද රිදුම් කන අටලෝ දහමේ කම්පණය වෙන මනස මේ මොහොතේ? ඒ කියන්නේ බැන්නොත් රිදෙනවද? රිදෙනවා. දවසක් ඔබ උත්සාහ කරලා බලන්න, පරීක්ෂණයක් හැටියට කරලා බලන්න. කාට හරි තමන්ගේ හොඳ මිතුරෙකුට මිතුරියෙකුට අඬගහලා කියන්න මට ටිකක් බනින්න කියලා. එහෙම නිකම්ම බනින්න බන්ව ගන්න අමාරු නම් මුදල් දීලා ඩොලර් 100ක් විතර දීලා කියන්න මට ටිකක් බනින්න කියලා. ටික වෙලාවක් අහගෙන ඉන්න. තරහයයිද නැද්ද? ටික වෙලාවක් යනකම් ඔබේ හිතේ තියේවි මම සල්ලි දීලා තමයි බන්නගන්නේ, ඒ නිසා ප්‍රශ්නයක් නැහැ, තරහයක් නැහැ කියලා. ඒ පිනතුරු යම් කාලයක් ඉක්ම වෙනවත් එක්ක වචනය රළු ගතිය වැඩි වෙනවත් එක්කම ඔබට තරහ යනවා. තරහ යනවද නැද්ද? ඒකාන්ත වශයෙන් තරහ යනවා. එහෙමනම් මේ මනස ඇතුලේ තියෙන පිනතුරු අපිට පාලනය කරන්න බැරි තැනක කම්පණය සිදුවෙන ස්වභාවයක් තියෙනවා. ඒක පාලනය කරගන්න බෑ, වාව ගන්න බෑ. රිදුම් දෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඒක ගැඹුරු මනස කියලා කියනවා. මේ ගැඹුරු මනස සංසිඳව ගන්න නම් ටිකක් අපි සංසුන්ව බලන්න ඕන අපේ මනස දිහා. දැන් විනාඩිය මොහොතක් බලන්න තමන්ගේ ගැඹුරු මනසේ ස්වභාවය. තමන්ගේ මනස මේ මොහොතේ පවතින ස්වභාව ලක්ෂණය තමන් අඳුරගන්න. සංසුන්ව බලන්න තමන්ගේ ගැඹුරුම මනසේ තියෙන ස්වභාවය. ඒ ස්වභාවය අල්ලගන්නේ නැතුව අතහැරලා දාන්න. අටලෝ දහමෙන් කම්පණය නොවන මනසක් ඔබට තිබේ නම් ඒ ඔබ ලැබූ භාග්යය. ඒත් හැම විටම හැම ඉවත් කරපු හරකෙක් වගේ ඔබේ මනස වේදනාව විඳිනවා නම් ඔබ වහාම ධර්මය අවබෝධ කරගත යුතු කෙනෙක්. පුජ්‍යල මමත්වයේ අවිද්‍යාව සහගත ඒ චින්තනයට පුළුවන් ඔබ වාපායට ගෙන යන්න. එනිසායි මමත්වය ඉවත් කළ යුතුයි. මමත්වයේ මායාකාරී මමත්වය
මවා ගන්නා ලද මමත්වයක් නැති දෙයක් ඇතිසිට තියෙන විදියට කල්පනා කරන මමත්වයක් අවිද්‍යා සහගත මමත්වයක් ඒ විද්‍යාව උපදවා ගත යුතුයි. රාත්‍රී කාලයේදී සමහර වෙලාවට යම් පුජ්‍යලියෝ යමකට බය වෙනවා පාරෙද්දී. ඔබත් සමහරලාට ජීවිතේ එහෙම අවස්ථා වෙලා ඇති. ඇත්තටම ආපස්සේ ආලෝකයක් අරගෙන ගිහිල්ලා කීප දෙනෙක් හරි අරගෙන එක්ක ගිහිල්ලා ඒ බය වෙච්ච තැන නැවත පරීක්ෂා කරලා බැලුවා මොකද වුනේ? එතන එක්ක හරකෙක් ඉඳලා ඔළුව වැනුවා. නැත්තම් පරණලක් තිබිලා ඕ එහෙම නැත්තම් තිබුණු බෑග් එකක් මේ අත හුලඟ ගියා. ගහක පැටලිච්ච සුදු පාට බෑග් එකක් හුලඟට වැනුණා. ඔයනි සිද්ධියක්. හැබැයි අර සිද්ධිය තහවුරු කරගන්න තුරුම මොකද ඔබේ හිතේ තියෙන්නේ? ශාල කම්පනය බීතියක් තියෙනවා. ඒ බීතිය ඉවර වෙන්න නම් මොකද වෙන්නේ? අර පරීක්ෂාව කරලා ප්‍රත්‍යක්ෂතාවය ඇති කරගන්න ඕන. ඒ වගේම තමයි මමත්වයේ කියන මේ හැඟීම ගලාගෙන එනවා අපි තුල විද්‍යාව උපදවාගෙන ධර්මයෙන් මේක මමෙක් නැහැ කියලා තහවුරු කර ගැනීමම අපි තුල ඇති වෙන තුරුම මේ මමත්වයේ දැනීම අපිට ඇති වෙනවා. ඒක රැවටීමක්. ඒ රැවටීමේ පීඩනය හරි තදින් දැනෙනවා. ඒ දැනීම තුල මහා විද්‍යුත් බලයක් වාගේ ශක්තියක් ආත්ම බලයක් සාංශාරික බලයක් ගොඩ නැගෙනවා. ඒ බලේ මහා පුදුමාකාරයි. ඒක සුලි සුලඟක් වගේ කුමන හේතුවකින්ද දන්නේ නැහැ. මේ ස්වභාව ධර්මයෙන්ම යම්කිසි සුලඟේ කැරකීමක් හටගන්නවා. ඒ කැරකීමේ බලය පුජ්‍යල ක්‍රියාකාරීත්වයක් මෙහෙයවන්නේ ඒ තුල නැති වුණාට එහි නිවසකට නිවසක් වුණත් යම් වාහනයක් වුණත් අරගෙන හසට යන්න පුළුවන් බලයක් නිපදවනවා. ඒ වගේම මේ මානසික බලයත් එහෙම තමයි සාංශාරික බලයක් හදනවා. සංසාරේ කොතනක හරි කවදක හරි ගහක පොත්තක පොඩි කීටේ කැඩියට අපි සැකසෙන්නේ නැති සතර මහා භූත ධර්මයෝ තියෙන තැනක මේ විඥාන ධාතුන් සැකසෙනවා. ඉතින් හැමෝම නිවන් දක්වන්න කියලා අපි මහන්සි වෙන්න ඕනත් නැහැ. නිවන් ධර්මයේ අවශ්‍ය කෙනෙකුට පමණයි ඒක දකින්න අවබෝධ කරගන්න ඕන. මොකද හේතුව මේ ලෝකේ ඉන්න සියලුම සත්ව ප්‍රජාව අපිට නිවන් දක්වන්න පුළුවන් කමකුත් නැහැ. නිවන දැකීමෙන් ඇති වෙන්නේ සහනශීලී ජීවිතයක් සහ සාංශාරික සහනශීලීත්වයක්. නිවන කියන වචනේම සෑදිලා තියෙන ආකාරය බලන්න පින්නතුනි දැවෙන කියන වචනේ විරුද්ධ වචනය. තමන්ගේ හිතේ තියෙන ලෝභ ද්වේෂ මෝහ වල නිවීම ඉන්ද්‍රයන් වල නිවීම තමන්ගේ හිතේ නිවීම. පළවෙනි මාර්ග ඥානය ඇති වෙනකොටම සංයෝජන තුනක් ප්‍රහාණය වෙනවා. එතනින් එහාට ඒ තියෙන සංයෝජන ක්‍රමානුකූලව අඩුවීගෙන ගිහිල්ලා තමයි අරියත් කියන ස්වභාවයට පත් වෙන්නේ. සක්කාය දිට්ඨිය තියෙන කම්ම එයාට විචිකිච්ඡාව තියෙනවමයි. සීලම්පත පරාමාස තියෙනෝ ඒ හරිද මෙහෙ හරිද මොන ධර්මයේ හරිද කියලා හරියට නිච්චියක් නැහැ. සමහර අය කියනවා මගේ ඔළුව දැන් අච්චාරුවක් වගේ එක එක හාමුදුරු එක එක ක්‍රමවේද කියන්නේ එක එක දේවල් කියන්නේ මට තේරෙන්නේ නැහැ කියලා. ඒක තමයි සක්කාය දිට්ඨිය තිබෙනකන් ධර්මයේ පිළිබඳව තියෙන සැකය. තදින් විශ්වාස කරන එක නෙමෙයි අපි මමත්වයේ ඉක්මවා ඥාන දර්ශනය ඇති කරගෙන සක්කාය දිට්ඨිය දුරු කරලා අපි තුල ස්වභාවයෙන්ම සැකය නැති සීලබ්බත පරාමාස නැති අවස්ථාවකට අපි පත් වෙන්න ඕන. නිර්වාණ ධර්මයේ අවබෝධ කරගන්න පස් ආකාරයක් තියෙනවා. සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන, නිරෝධ නිවන, පහන නිවන කියන මේ නිවන් පහක් මේ පහම කරගන්න ඕන. සම්මුතියෙන් ඉස්සෙල්ලම නිවන කියන්නේ මොකද්ද කියලා තමන්ට දර්ශනය ඥානය තමන්ට තියෙන්න ඕන අල්ලේ තියෙන රේඛාව වගේ පැහැදිලිව. ඒ දර්ශන මාර්ගය තුල ගමන් කරලා එයා අවබෝධ කරගන්න ඕන, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒ නිර්වාණ සමාධිය ඊළඟට වඩලා නිරෝධ සමාපත්තිය ලබන්න ඕන. නිරෝධ සමාපත්තියෙන් ජීවත් වෙන කෙනෙකුට පමණක් පහන සංඥාවට සමවැදිලා පහනක් නිවි ගියක් මෙන්
නිවි යන්නට පුළුවන්. කයනුත් නිදහස් වෙලා යන්නට පුළුවන්. එහෙමත් නැත්නම් අතටපත් නිවන් පස කරලා සසර බසින කෙනෙක් හැඳියට ධර්මයේ සම්මාදිට්ඨික ස්වභාවය තේරුම් ගත්තත් එයාට අදිෂ්ඨානයක් මත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ පාරමිතා බලයකට යොමු වෙන්නත් පුළුවන්. දැන යන ගමන හා නොදැන යන ගමන. එක්කෙනෙක් නොදැන ගඟට වැටෙනවා, තව එක්කෙනෙක් දැනගෙන ගඟට පනිනවා බේර ගැනීම සඳහා. හැබැයි දෙන්නම ඉන්නේ ගඟේ, නමුත් දෙන්නට සිද්ධ වෙන්නේ දෙකක්. එක්කෙනෙක් වතුර පෙවෙනවා, තව එක්කෙනෙක් යාපස්සේ පීනගෙන යනවා. එහෙමනම් සංසාරේ අවබෝධ කරගත්ත කියලා කියන්නේ පින්නතුනේ පිහිනන්න ඉගෙන ගත්ත කෙනා වාගේ. සංසාරේ අවබෝධ කරගෙන නැහැ කියන්නේ පිහිනන්න දන්නේ නැති කෙනා වාගේ. ඒ නිසා අපි පින්නතුනේ මේ ධර්මය මනාකොට අවබෝධ කර ගැනීමම තමයි මේ සංසාරේ මනාකොට අවබෝධ කර ගැනීම. එවිට අපි දන්නවා පින්නතුනේ මේ සංසාරේ ස්වභාවය. ඊට පස්සේ මේ වේදනා කනස්සල්ලවල් අපිට බොහෝ දුරට අවම කරගෙන, නැති කරගෙන, දුරු කරගෙන සංසුන්ව ජීවත් වෙන්න හැකියාව තියෙනවා. අටලෝ දහමින් කම්පණය නොවන ඒ අටලෝ දහමේ තියෙන සමාජයක සංසුන්ව ජීවත් වෙන හොඳ දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වන්නේ. ඒක අපි තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. එහෙමනම් අපි දැන් අවස්ථාව දෙනවා පින්නතුන්ට දේශනාව ආශ්‍රයෙන්. එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිතය ආශ්‍රයෙන්, තමන්ගේ භාවනාව පිළිබඳව තියෙන ජීවිතය ආශ්‍රයෙන් ප්‍රශ්න අහලා තමන්ගේ අධ්‍යාත්මික පවතින ප්‍රශ්නය විසඳ ගන්න. අපි ගොඩාක් පොත්වල ප්‍රශ්න විසඳන්න බෑ. පොත් අප්‍රමාණ මිලියන ගාණක් තියෙනවා. ඒවත් එක ගලපන්න බෑ. ඒව වෙනස් කරන්න බෑ. පුජ්‍යල මත තියෙනවා ලෝකේ මිලියන ගාණක් තියෙනවා. ඒව අපිට නැති කරන්න බෑ. ඒව වෙනස් කරන්න බෑ. අපි අපේ හිතේ තියෙන ප්‍රශ්නේ අපි විසඳ ගන්නට උත්සාහවත් වෙනවා නම් ගොඩක් හොඳයි කියන එකනේ අපේ අදහස. ඉතින් සාකච්ඡාවට අවස්ථාවක් දෙන්නම්. මමත් ගොඩක් දේවල් දන්නේ නැහැ. දන්නේ නැති දේවල් තිබුණොත් මම දන්නේ නැහැ කියලා කියන්නම්. දන්න දේවල් තිබුණොත් පෙනුතුන් කියලා දෙන්න මම උත්සාහ කරනවා. හොඳයි. හොඳයි, ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තරුණ මහත්තුරන්ට තියෙනවා ඇතිනේ නේද? එහෙම නැත්නම් මම ප්‍රශ්නයක් අහන්න ඕන නැත්නම් හැමෝම ටක් ගාලා ඉක්මනින් ඉක්මනින් උත්තර දෙන්න. මයික ප්‍රශ්නයක් අහන හැමෝම ඉක්මනින් ටක් ගාලා උත්තරයක් දෙන්න ඕන. හරිනේ අපි මාත් සූදානනේ. ගොඩක් හිතන්න ඕනේ තමන්ට කෙලීම පළමුවෙන් වෙන වචනේ සහල්ුවෙන් පිට වෙන වචනේ ප්‍රකාශ කරන්න විතරයි තියෙන්නේ. මොකද හිතන්න ඕනේ බලමු අපි උත්තරේ කොයි වගේ වේද කියලා. ඔබ කවුද? ඔබ කවුද?
ඔබ කවුද? ඔබ කවුද? ඔබ කවුද? ඔබ කවුද? ඔබ කවුද? ඔබ කවුද? ඔබ
නම් රූපදී කතුවක්.
ඔබ කවුද?
මගේ අමාරු වෙන තිතා.
ඔබ කවුද?
මම කවුද?
දැනෙන විදිහට කවුද?
මොකද?
ඔබ කවුද?
විඥානයේ දසක සතර මහ ධාතුන්ගෙන් හැදුන ශරීර කෝරුවක් පමණ.
ඔබ කවුද?
සිතින් සදාගත් චින්තනය.
හා ඔබ කවුද හැමෝම ඒකද උත්තරේ ඒ වගේ උත්තරේ නේ හා මගින් උත්තර බලන්න ඔබ කවුද කියලා මේ ලස්සන මම දැක්ක මෙහෙදී ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ මට හොඳ පොතක් පෙන්නුවා මේ I am that කියලා හොඳ පොතක් එක හොඳ වචනයක් මටත් ඉතින් ඇත්ත වශයෙන්ම මේක සිංහල වචනෙන් කිව්වත් ඒක තමයි I am that කියලා තමයි කියන සිද්ධ වෙන්නේ දැන් මේ that කියුවේ මොකේදද කෙනෙක් නෑ දැන් අපි යම් කිසි තත්ත්වයක් නේද මේව ඇති කරගෙන තියෙනවා මෙතන යම් කිසි කෙනෙක් ඉන්නවා කියලා නේද යම් කිසි කෙනෙක් ඉන්නවා පුජ්‍යලෙක් කියලා ඉන්නවා කියලා යම් කිසි දැනීමක් තියෙනවා ඒක තමයි පුජ්‍යලත්වය කියන්නේ ඒක තමයි මමත්වය කියන්නේ එතකොට අපිට මේ පුජ්‍යලත්වය දුරු කරගන්න හැකියාව තිබුණොත් මෙහි කිසිවෙක් නැත මේ කිසිවෙක් නැත ඒකට කියන ගති විමුක්ත කියන අවස්ථාව තියෙනවා. සෝමා රහත්තරණියගෙන් අහපු ප්‍රශ්නයක් තමයි ඔය ගැහැණියකට නිවන් දකින්න පුළුවන්ද කියන ප්‍රශ්නය. එතුමිය ලබා දුන් රහත්තරණිය වහන්සේ ලබා දුන් උත්තරය තමයි ඉත්තිභාවෝ කිංකෛරා. ස්ත්‍රීභාවය කියන එකක් මේකේ වැඩක් නැහැ. එහෙම දෙයක් නැහැ. චිත්තම්මි සුසමාහිතේ හිත හොඳට තරමේ පිටවා ගත්තම ඥානම් හි වත්තමානම් හි ඥානෙ උදා කරගන්න මේ වැඩපිළිවෙල සම්පූර්ණ කරගත්තහම සම්මා ධම්මං විපස්සතෝ මේ සම්මයක් ධර්මය නොවනින් අවබෝධ කරගත්තහම ඉත්තිභාවෝ කිංකෛරා ස්ත්‍රී කියලා මේක කෙනෙක් නැහැ කියලා කිව්වෝ ඒ වගේම යමෙක් ස්ත්‍රියක් මම පුරුෂයෙක් කියලා හිතනවා නම් ඒක මාර දෘෂ්ටියක් කියලා කියන. එහෙම නැත්නම් අවිද්‍යා සහගත සංකල්පනාවක් කියනවා. බව ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් මේ පුජ්‍යල ප්‍රතිරූපයක් අපි ඇති වෙලා තියෙන්නේ අපි අවිද්‍යාව නිසායි. එහෙම නැත්නම් මේක මමෙක් කියලා ගන්නට පුළුවන් මට අයිති කිසිවක් මෙහි නැත. හැබැයි මෙහි මමෙක් නැහැ කියලා කියන්නේ තමන්ගේ මමත්වය නම් ඒක සාධාරණ නෑ අපි ඒකාන්ත වශයෙන් මමත්වේ දුරු කරන්න ඕන මමත්වේ දුරු කරන ක්‍රමය මොකද්ද ඔබට හිතෙන
අවිද්‍යාව
දුරු කිරීම
අපි පින්නතුන් අනිත් ඇයිද හරි අපූර්වයි මේ මමත්වයේ දුරු කරන ක්‍රමය හරි අපූර්ව ක්‍රමවේදයක් බුදුජානන වහන්සේ දේශනා කරලා තියෙනවා වරින් වරනේ කම්ම නිරෝධාය සංවත්තති මේ කර්මය ඉක්ම වීමෙන් ක්‍රියාව ඉක්ම වීමෙන් නිරෝධ කිරීම දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ ඒ කියන්නේ දෘෂ්ටි වලට බැස නොගැනීමෙන් එහෙම නැත්නම් ඇලීම් ගැටීම් දුරලීමෙන් සම්‍යක් ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අර දෘෂ්ටි කියන පැත්ත ගන්න නැතුව වෙනස් වෙනස් කරුණු අටක් තියෙනවනේ දෘෂ්ටි පැත්තෙන් ගත්තහම අපි සම්මා කියන පැත්තෙන් ගත්තහම උඩින් ඉඳලා පහළටම සම්මා කියන වචනේ පමණයි සඳහන් වෙන්නේ එතකොට සම්මා ප්‍රතිපදාව කියන්නේ දෘෂ්ටිය සම්බන්ධ කරගන්නේ නැති ප්‍රතිපදාව සංකල්පය සම්බන්ධ කරගන්නේ නැහැ වචන ටික සම්බන්ධ කරගන්නේ නැති ප්‍රතිපදාව ටිකක් තේරෙන්නේ නැහැ වගේ ටිකක් ගැටියක් ඇති වෙනානේ ඒක අපි කොහොම හරි තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕනේ එතන අපේ ඥානය වැඩෙනවා ගුණය වැඩෙනවා සත්‍ය අවබෝධය අපිට කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා අපි හැම විටම දෘෂ්ටිගත වෙනවද නැද්ද අපේ මේ මොලේ ක්‍රියාකාරීත්වයේ මනසේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය අනුව බලන්න ඕන අපි දෘෂ්ටිගත වෙනවා හැම මොහොතකම දෘෂ්ටිගත වෙනවා එක දෘෂ්ටියක් අතහරිනකොට තව දෘෂ්ටියක පටලැ වෙනවා එක දෘෂ්ටියක් අතහරින තව දෘෂ්ටියක පටලැ වෙනවා සියලු දෘෂ්ටි වලින් නිදහස් වුණොත් පමණයි සම්මා දිට්ඨික වන්නේ දෘෂ්ටි නැත්තම් පමණයි සම්මා දිට්ඨික වන්නේ දෘෂ්ටියක් තිබේ නම් ඒක සම්මා දිට්ඨික නොවේ සියලු සංකල්ප දුරු වුණාට පස්සේ සම්මා සංකප්ප වන්නේ මොනවා හරි සංකල්පයක අපි පැටලෙනවා නම් එතන සම්මා සංකප්පය නෑ එතන පවතින්නේ නෑ අපි වචනවල පැටලිලා ඉන්න තාක්කල් සම්මා වාචාවක් අපි ළඟ නෑ දැන් මේ වචනේ කියලා කියන්නේ හීනයක් පින්නතුනේ දැන් මෙතන ඉන්නවා මේ සිංහල වචන දන්නේ නැති වෙන ජාතිකේ නේද සුදු ජාතිකේ අපි හිතමු ගියා සිංහල වචනයක්වත් දන්නේ නැති සිංහල භාෂාව දන්නේ නැති කෙනෙක් මෙතන වාඩිලා ඉන්නවා ඔහුට මේ වචන දැනෙන්නේ කොයි විදියටද ධ්වනියක් ශබ්දයක් පමණයි අපි ඔහුට බනිනවද දන්නේ නැහැ හොඳ කියනවද දන්නේ නැහැ හොඳ කිව්වත් සද්ද නැහැ නරක කිව්වත් සද්ද නැහැ ඔහි ඉන්න ඒත් අපිට හැම වචනයක් එක්කම හරි අවදියක් සිද්ධ වෙනවා සංවේදීතාවයක් හට ගන්නවා එයි අපිට මේ භාෂාව තුළ සිහින ලෝක තියෙනවා ඒ වේගයෙන් ඒ සිහින ලෝක අවදි වෙනවා ඒ වේගයේ කොපමණද කියනවා නම් දැනට උපරිම වේගය මෙනුම් දන්න තමයි ආලෝක වර්ෂ. තප්පරයට 186,000. සතකුම් තප්පරයට 186,000ක වේගයක් ආලෝක වේගය ගනිද්දි මනසේ වේගය කවද මනේද කියලා දන්නේ නැහැ මන් දන්නේ දැනට මැරෙල නැහැ. ඊට වඩා වැඩි වේගයකින් මේ අවදි වීම සිද්ධ වෙනවා. මේ පහන් දැල්ල මොනතරම් වේගයකින් ඒ දැල්ල දුර වෙලා යනවද අලුතෙන් දැල්ල හට ගන්නවද මොනතරම් වේගයකින්ද කියලා ඒක මනින්න පුළුවන් කමක් බැරි තරමටම වේගවත් කවදක හරි එකක් මනේ නමුත් ඊටාම වේගවත් මානසික ස්වභාවයක් ඒ වගේ අපේ සිහිනවල අවදි වීමත් ඒ වගේ බොහොම වේගයෙන් සිද්ධ වෙන කාර්යයක් ඒ වේගයෙන් සිදුවෙන නිසා මේ පහන් දැල්ල මොනතරම් ෂය වුණත් අපිට නිතරම දැල්ලක් වාගේ පේනවා. මනසක් මොනතරම් ෂය වුණත් වේගයෙන් මෙතන මනසක් වාගේ යමක් පේන්න පටන් ගන්නවා. සංඥාව මිරිඟුවක් ලෙස බුදුහාමුදුරුවෝ උපමා කරේක සංඥා මරීචිකා ඇයි මිරිඟුව කියන කේ ස්වභාවය මොකද්ද? ඔබ මිරිඟුව දැකලා තියෙනවද හොඳටම? මිරිඟුව හරියටම ජලය වාගේ. ගඟක් වාගේ. ජලයේ තියෙනවා වාගේ හරියටම පේන සතුන් විතරක් නෙමෙයි මිනිස්සු වෙන අපිටත් හොඳටම මිරිඟුව ජලය වාගේ පේනවා. නමුත් ජලය එහි නෑ. මම කියන්නේ මිරිඟුවක් නෙමෙයිද? මමත්වය මිරිඟුවක්. සතුට කියන්නේ මිරිඟුවක් නෙමෙයිද? මිරිඟුවක්. දුක කියන්නේ මිරිඟුවක් නෙමෙයිද? මිරිඟුවක්. උපේක්ෂාව කියන්නේ මිරිඟුවක් තියනවා වගේ පේනවා. මගේ කියන දේවල් තුල තියෙන මිරිඟුවක් නෙමෙයිද? තේරෙනවා. අපි අහලා බලන්න ඕන. දැන් තමන්ගේ නිවස මේ වගේ තියෙනවනේ, තියෙන තැන ඉඳන් අහලා බලන්න ඕන. දැන් මම මේ මගේ නිවසේ කියලා හිතාගෙන මම මේක අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන නැති අයත් ඇති. මේ නිවස මේ බීන් කොටස මගේමයි කියලා හිතලා ඔය අබෝජින් කට්ටිය හරි පරම්පරා කීයක් මෙතන ඉඳලා බැරෙන්නේ නැද්ද? කොඩි ගිය මේ ලෝ මේ රටේ මේන සමස්ත ජනගහණයට වඩා වැඩි පිරිසක් මේ පෘථුවි ආරම්භයේ සිට මෙතන ඉඳලා මේ ඉඩම මේ කොටස මගේ කියලා හිතාගෙන ඉඳලා මැරෙන්නේ නැති. ඒ දන්වැලේ එක පුජ්‍යලෙක් වෙන්න මට බෑ. මගින් පස්සේ මේ ඉඩම ආයි මගේ කියලා මගේ ගෙයි කියලා හිතාගෙන කී කොච්චර මනුස්ස සංඛ්‍යාව මෙතනම මේ ඇයිද? ඒ කාටවත් මගේ ඉඩම වුණාද? ඔන්නේ මේ ශරීර මගේ කියලා හිතාගෙන මේ මහ පොළොවේ මේ දිච්ච සංඛ්‍යාව කොපමණද? ඒ කිසි කෙනෙකුට මේ ශරීරය මගේ වුණාද? උනේ නැහැ. එහෙමනම් මිරිඟුව තුල නෙමෙයිද මේ මනස වැඩ කරන්නේ? රැවටීම නෙමෙයිද මේ මනස තුල තියෙන්නේ? සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. බොහොම ගැඹුරු නුවණින් දකින්න මේ කිසිම දෙයක නিত্য ස්වභාවය නැත කියලා. නিত্য ස්වභාවයක් නැත කියලා දකින තැන අනිත්‍ය කියලා දෙයක් නැහැ. ඔන්න පැටලෙව්වා. පුරණ හොයාගන්න. නিত্য නැහැයි කියලා දෙයක් දකින තැන අනිත්‍යයි කියලා දෙයක් නැහැ. පුළුවන් නම් උත්තරේ ගන්න. පැහැදිලි කරන්න තේරුම් ගන්න. මොකද ගොඩ ඉඳන් හැමදාම පීනු මුගන්නන්න බෑනේ නේද? දියට තල්සු කරන්න ඕන. අමාරුවෙන් දිය බුන් ගහලා හරි වතුර පෙවිලා හරි බය වෙලා හරි කෑ ගහලා හරි පොඩ්ඩක් පීනන්න ඉගෙන ගනි. ඊට පස්සේ දිගටම තමන්ගේ ගමන් මඟ දියුණු කරගනි. ඒ නිසාම යත්තොත් මනසිකාරයට පස්සේ වෙන්න කියලා දාන්න නැතුව මේ මොහොතේම ධර්ම මනසිකාරයට යොදවන එක මගේ යුතුයකම කියලා මම විශ්වාස කරනවා. කුමද්ද සාරණාංශ දේශනා කරේ නিত্য නැති තැනක අනිත්‍යයි කියලා දෙයක් නෑ. මොකක්ද ඒ තේරුම? සාමාන්‍යයෙන් ඔබට වැටහෙන අන්දමට ප්‍රකාශ කරන්න බලන්න. ඔව්. තව අනිත්‍ය දෙතුන? නිත්‍ය අනිත්‍ය තියෙන විදියක් නෑ. එහෙනම් හොඳයි. ඒක දැర్శණය කරගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. ඒ කියන්නේ අනිත්‍ය ඉබේම අනිත්‍ය බවට පත් වෙලා. එහෙමනම් අවබෝධය තුල අනිත්‍යය කියන්නේ වචනයක් නෙමෙයි. අවබෝධය තුල අනිත්‍යය කියන්නේ සංකල්පයක් නෙමෙයි. අවබෝධය තුල අනිත්‍යය කියන්නේ සංඥාවක් නෙමෙයි. අවබෝධය තුල අනිත්‍යය කියන්නේ දෘෂ්ටියක් නෙමෙයි. අධ්‍යාත්මික නිදහස, චේතෝ විමුක්තිය, සංඥා නිරෝධය, අශේෂ විරාග නිරෝධෝ, ශේෂයක්වත් ඉතුරු නැතුව
නිදහස් වීම තමන්ගේ අධ්‍යාත්මය. පුජ්‍යල ඥානය විශ්වාස කරනවා මට මේක දකින්න පුළුවන් කියලා. හැබැයි පුජ්‍යල ඥානයේ කාලයක් මේ ධර්මයත් එක්ක බොහොම ගැටිලා අවසානයේ පුජ්‍යල ඥානය පලා යනවා, මට මේ දේ කරන්න බෑ කියලා. එදාට තමයි ඔබ නිදහස් වෙන දවස. නැත්තම් පුජ්‍යල ඥානය තමා තුළ රජ වෙලා ඉන්නේ, මමයි රජා කියලා. හැම කෙනෙක්ගේම ළඟ වෙන කෙනෙක් නෑ රජා, මමයි රජා නේද? ආයි වෙන කෙනෙක් නෑ, මමයි රජා. හැම තමන්ගේ ලෝකේ රජතුමා වෙන කෙනෙක්ද? තමන්ම තමයි. තමන්ගේ ලෝකේ රජ කෙනා තමන්මයි. ඒත් මේ ලෝකෝත්තර ධර්මයේ කියන එක මේ මමයි රජා වෙලා ඉන්න කෙනාට මේ තේරෙන භාෂාවෙන් කියතොත් ඒක වැටෙන්නේ, තේරෙන්නේ, දිරවන්නේ, ජීර්ණේ වෙන්නේ නැහැ. මමත්‍රි ඉක්මවාලු දහමක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා ලෝකෝත්තර ධර්මය කියලා විශේෂණ පදයක් යදන්නේ ඒකයි. ලෝකයට සමාන කරන්නේ කිසිම විදියකින් ලෝවත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. නිර්වාණ ධාතුව පිහිටා ඇත්තේ කොහිද? කොහිද? නිවන තිබෙන්නේ කොහෙද? ධර්මයෙන් දැන් දන්නවනේ, කියන්න ඕන බලන්න. දැන් මම මේ දේවල් සියල්ල කියන්නේ සාහිණහස්සේ දන්න බව කියනවත්, ඔයත් නොදන්න බව කියනවත් මේ මම දන්නේ නැහැ, ඔයත් නොදන්නේ නැහැ. අපි එක ගහක් හැටියට, එක පිරිසක් හැටියට ගහට පොත්ත වාගේ, පොත්තට ගහ වාගේ දායකයෝ සහ අපි ඔක්කොම එකට වෙන්න ඕන. අපි ඔක්කොම එක බෝට්ටුවේ අතර මං වෙලා ඉන්නේ. බෝට්ටුවේ නෙමෙයි ආවේනේ, එක බොහෝත්වයේ අතර මං වෙලා ඉන්නේ. ඒක නිසා අපි මේකෙන් ගොඩ එන්න ඕන කොහොම හරි. ඒක අපහසුයකට එහෙම කිව්වා නෙමෙයි, විහිළුවට වගේ නේ. ඒ නිසා අපි මේකෙන් ඉගොඩ වෙන්න ඕනේ. ඒ නිසායි අහන්නේ. හිසයි තේරුම් ගැනීම අපි සිද්ධ කරන්න ඕන. අපි ගොඩක් වෙලාවට අහන්නමයි පුරුදු වෙලා ඉන්නේ. මනස්කාරය යොදවන්නේ. දැන් මම ඕස්ට්‍රේලියාවට වැඩම කළාට පස්සේ සමහර අයට මගේ දේශනා ශ්‍රවණය කිරීමට ක්‍රමය පවා දැනගෙන හිටියේ නැහැ. මම සමහර වෙලාවවල ලොකු නිහඬ බවක් ලබා දෙනවා. ඒත් හිතන නිහඬ බව තුළ දේශනේ ඉවරයි කියලා. නෑ, මේ නිහඬ බව තුළ ඒ පසුව ඒගොල්ලෝ තේරුම් ගන්නව නැහැ. සායනස දුන්නේ අපි අර දේශනා කරපු ටික හිතන්න කාලය කියලා. ඊට පස්සේ දෙවි කරුණ තුල හිතන්න පුරුදු වෙනවා. එහෙමනම් අපි සද්ධර්ම ශ්‍රවණය කරනෝ යෝනිසෝ මනසිකාරේ යෙදෙනවා. ඒ වේගයෙන්ම ධම්මානුධම ප්‍රතිපත්ති වෙනවා, ජීවිතය අවබෝධ කරගන්නවා. විශ්ව නගරේ දෙන්නෙක් විතර අවබෝධ කරගත්තා. මේ ආපු කෙටි කාලෙදි ලේසිනේ තවත් බොහෝ දෙනෙක් ධර්මයට යොමු වුණා. දිගටම අන්තර්ජාලය තුලින් බණ අහන්නම් කියලා පුළුවන් ඔය ඇඹිලි පිටියේ ආනන්ද තේරෝ කියලා සර්ච් කරාම අහුවෙනවා. එහෙම නැත්නම් මගේ නිවන් මඟ ටීවී කියලා channel එක තියෙනවා. ඒකෙන් අලුත් අලුත් දේශනා ගන්න පුළුවන් YouTube channel එකක්. මේ හැම එකක්ම අපි එහි අන්තර්ගත කරනවා. දිගටම දේශනා අහන විට හරියට අර GPS එකක් බලාගෙන පාර යනවා වගේ. එයා මාර්ගයේ හරියටම නිතරම පෙන්නුම් කරලා දෙනවා, වරදින්නේ නැහැ. තමන් නමුත් තමන් පොඩ්ඩක් බලන ධර්ම අහලා තමන් තනියෙන් සංකල්පනා කරන්න යන තැන මෙන්න වරදින වෙලාවල් තියෙනවා. එනිසා ඉහළ මාර්ගෝපදේශයක් සමග ධර්මය ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ අර කුසල ශක්තිය කියන එක වර්ධනය කරන්න පුළුවන්. කුසලයේ කියන එක ඔබට වර්ධනය කරන්න බෑ. ඒක කල්යාණ මිත්‍රත්වයකින් වැඩෙන ධර්මයක් මිසක් ඔබට වර්ධනය කරන්න බෑ. ඒ වර්ධනය කරන්න බැරි ඔබ වර්ධනය කරන්න ඔබට හැකියාව තියෙන පුජ්‍යලත්වය මමත්වයයි ඔබට වර්ධනය කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි මුලින්ම මේ ලෝකෝත්තර කුසල ශක්තිය කියන එක තේරුම් ගත්තේ. ඒක තේරුම් අරගෙන ඒ කල්යාණ මිත්‍ර පරම්පරාවෙන් අතින් අතට අතින් අතට අතින් අතට දෙන නිසා ඒ වර්ධනයක් ඇති වෙනවා. අපිට උනත් ඒ කල්යාණ මිත්‍රත්වයේ මොන නොගැසෙන්න අපේ තුලත් අපිට මොනතරම් අවශ්‍යතාවයක් තිබ්බත් නිවන් දකින්න නිවන් දකින්න බැරි වෙනවා. ඒසා කල්යාණ මිත්‍රත්වයේ ලැබෙන අනුශාසනය අතිශයින්ම වැදගත්. අපේ කුසල ශක්තිය ඇති කරගන්න ඒ නිසා දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කිරීම උපදේශයක් හැටියට දෙන්න පුළුවන් තමන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා. හොඳයි, නිර්වාණ ධාතුව පිහිටා ඇත්තේ කොහේද? ඔව්, තව ඔව් කියුවේ ඇත්තයි කියන එක නෙමෙයි. ලෝභදේශ මොහ ප්‍රහීන කරපු තැන හැමෝම කියන්නේ, හැමෝම එක පවුල පිරිසක් අපි උත්තර දෙමු බලන්න. තමන් ළඟ නිර්වාණ ධාතුව පිහිටා ඇත්තේ තමන් ළඟ. එහෙනම් මේ මොහොතේ ඇති තමන්ගේ ආයතන වලට හසු නොවන දෙයක් තමන් විසින් දැක යුතු දෙයක්. හොඳයි, තව දැන් බලන්න කොච්චර ලස්සන අපිට දේවල් ලැබෙනවද කරුණුනේ. තමන්ගේ අවබෝධයත් එක්ක ඒක ලැබෙන උත්තර ඒවත් අපිට හරි වැදගත්. කොහෙද නිර්වාණ ධාතුව පිහිටා ඇත්තේ? කොහෙද? ඔව්, පුජ්‍යල ස්වභාවයෙන් තොර සතර මහා ධාතුන්ගෙන් තොර ස්වභාවයක්. ඔව්, තව තමා කියලා කෙනෙක් නැති තැන. ඔව්, හොඳයි. මමත්වයේ දුර වෙච්ච තැන. හොඳයි, එපිට. ඔව්, ආයතන වලින් එපිට. බොහොම හොඳ, ලස්සනයි ඒක. මේ කාරණා දැන් මේ බොහොම වටිනු. මට මේක උදාහරණයකින්ම පෙන්වන්න පුළුවන් හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිච්ච එක්තරා මේ බ්‍රාහ්මණේ කහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ රහතන් වහන්සේලා කොහිද වැඩ ඉන්නේ කියලා. දැන් රහතන් වහන්සේලා වැඩ ඉන්නේ කොහෙද කියලා අසුවහම බුදුරජාණන් වහන්සේ ළඟත් මේ වගේ පහන දැල්වෙමින් තිබුණා. අත පොඩ්ඩක් පිච්චනවා. මේ වගේ පහනක් දැල්වෙමින් තිබුණා. දැන් මේ හැමෝටම පේනවනේ මේ පහන මෙහෙම දැල්වෙනවා නේද? හැමෝ දැක්කනේ. දැන් මේ පහන දැල්වෙනවා. දැන් රහතන් වහන්සේලා වැඩ ඉන්නේ කොහෙද කියලා ඇසුවේ. දැන් සාමාන්‍ය මුද්දයක් තියෙන අපි නම් ඉතින් කියයි අර පහල කුටි වල වැඩ ඉන්නවයි කියලා. එහෙම බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ නැතුව ඔහුට හරි අපූර්ව විදිහට රහතන් වහන්සේලා වැඩ ඉන්නේ කොහෙද කියලා මතක් කරා. පෙන්වලා දුන්නා. ඔන්න බලන්න රහතන් වහන්සේලා වැඩ ඉන්න දිහා හොයාගන්න. දැන් මම පෙන්වන්නම්. හැබැයි ඔබ හොයාගෙන යන්න ඕන. ඔබේ බුද්ධියෙන් හොයාගෙන යන්න ඕන. බයි ඉස්සල්ලා කියන්න පොඩ්ඩක් තමන්ගේ අත උඩට ඔසවලා මෙහෙම ඇස් දෙක පියාගෙන බලන්න මොනව හරි අහුවෙනවද කියලා උඩ. හරි, අද පහළට දාන්න මොනව හරි අහුණාද? අහුන්නේ නැහැ. නමුත් උඩ බලන්න යමක් තියෙනවා නේද? එහෙනම් අපි එතෙන්ට උස වුණා නම් මේ අත අහුවෙනවා. එහෙමනම් මේ කියන කාරණේ ඔබට එකපාරට අර මෙහෙම අත උසවවහම අහුවෙන්නේ නැහැ වගේ මොකුත් අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ තා පොඩ්ඩක් ඉස්සරහට උඩට ගමන් කළොත් යමක් ඔබට අහුවෙනවා. ඈ, ඒ නිසා ඔබට එකවරම යමක් නොතේරුණයි කියලා කත්හරින්න එපා කියන අදහස මම ඔබට ඒකෙන් දෙන්නේ. දැන් බලන්න මේ පහන දැල්වෙන පහන බුදුරජාණන් වහන්සේ ওই විදියට නිවනවා. නිවනට පස්සේ කියන රහතන් වහන්සේලා කොහෙද වැඩ ඉන්නේ? මේ දැල්ල කොහාටද ගියේ? අන්න ඒ තමයි වැඩ ඉන්නේ කියලා.
රහතන් වහන්සේලා වැඩ ඉන්න දිහාට තමයි මේ දැල්ල ගියේ. කොහෙද කාටද ගියේ කියලා දැන් හොයා ගන්න ඕන තමයි. බලන්න මේ පහන් දැල්ල අර දැල්ල වෙන්නේ තිබිච්ච දැල්ල. නෑ මොම සොයන් ටික වෙලාවක්. ලොකු අතහැරීමකින් මේක සොයන්න යොමු වෙන එක හොඳයි. මොකද ඉන්ද්‍රියන්ට නම් මේක අහු වෙන එක නෑ. ඒ නිසා අතහැරීමකින් සොයාගෙන ගියොත් එීම අපිට හම් වෙන්න පුළුවන්. එදා ඉතින් ඒ තැනත්තා ධර්ම අවබෝධයත් කරගත්ත මේ කාරණේ. ඊවසේ තව කුමාරයෙක්, තරුණ කුමාරයෙක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න එනවා. හරි අපූර්ව කතා තියෙනවා. ඒක මම මතක තියාගන්න වාරේ වර පින්නතුණු මතක් කරන්න. ඔහු දීර්ඝ කාලයක් ඇවිල්ලා බුදුජනකගෙන් වහන්සේගේ ධර්ම අහලා, නමුත් බුදුජනකගේ දේශනා සූත්‍ර හරි දිගයි කියනවා. අනේ සන්ධ්‍යාව පටන් ගත්තාම මධ්‍යම රාත්‍රිය වෙනකම්ම දේශනා කරනවා. ඒ නිසා මට මේව හකුලුවා තේරුම් ගන්න හරි අමාරුයි බුදුජන වහන්සේ. මේ කුමාරයා ඉදිරිපත් කරන කාරණේ මොකද්ද? සූත්‍ර දිග වැඩි, මට මේව හකුලුවා තේරුම් ගන්න හරි අමාරුයි. ඉතින් ඒ කුමාරයා මතක් කරන මට ওই දිගයට දිගයට කියනකොට ඔබ තේරෙන්නේ නැහැ. මට ඔබ කෙටියෙන් කියන්න බැරිද නිවන කොහෙද තියෙන්නේ කියලා. දැන් මේ පින්නතුන්ට ඒ අදහස ඇවිල්ලත් ඇති මහන්සි විදිහට ඔය එක එක විදියට කියනවා. හාමුදුරුවෝ කියනවා මේක මේ හරි මට වැල්වතාරම් වෙලා තියෙනවා. මේක තේරෙන්නේ නැහැ හාමුදුරුවනේ. මට කියන්න බැරිද ඇත්තටම ওই නිවන තියෙන්නේ කොහෙද කියලා කියන්න බැරිද? වහා මුද්‍රජානස වේවක්වත් නැහැ එහෙම බෑ ඔම කියලා යව්වේ නැහැ. මුද්‍රජානස හොඳ උත්තරයක් දෙනවා. මෙන්න මේ උත්තරේ ළමා දෙන්නේ. ඒ උත්තරේට අනුව හැබැයි සොයාගෙන යන්න නැහැ තියෙන උත්තරේ නැහැ. ඒ කියන්නේ ඒක උත්තරේ නැහැ. ඒකට ප්‍රශ්න දෙනවා. ඒක තමයි උත්තරේ සොයාගන්න ඕන. මේකයි මුද්‍රජානස ගේට ලබා දුන්නු පිළිතුර. සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද එහි නිර්වාණ ධාතුව පිහිටා ඇත. සතර මහා ධාතුන් යම් තැනක නොපිහිටයිද එහි නිර්වාණ ධාතුව පිහිටා ඇත. ස්වාගනය මට නම් මේ වැහෙනකොට ඒ කාලේ හිතුණා මේ කෝලුවක් මදිවේ කතරගම දෙයියන්ට වගේ හයක් විතර තිබ්බනම් හොඳයි කියලා. පස්සේ ඉතින් හිතුණා මේක එකවලුෙම කොහොම හරි තේරුම් ගන්න ඕනේ කියලා මොළේ මදි ඇති කියලා ඔළුවෙන් හිතගෙන කල්පනා කළා. මොළේ මදි ඇති කියලා. එහෙමත් ඉඳලා නේද? ඇයි මේක කල්පනා වෙන්නේ නැත්තේ? ඇයි මට මේක තේරෙන්නේ නැත්තේ කියලා. කොහොම හරි තේරුම් ගියා. අවබෝධය පහළ වුණා. අවබෝධය පහළ වුණාට පස්සේ තමයි හිසේ තිබුණු මල්ල බිමින් තියලා හරි ලස්සනට ජීවිතේ ලස්සනට ආරම්භ කරන්න හැකියාව තියෙන්නේ. එන මොකවත් නිසා නෙමෙයි ජීවිතේ යම් සහනයක් තියෙනවා තියෙන්නේ ඒ ධර්මයේ නිසාමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා.
හැබැයි මම සෝහාන් නෙමෙයි, සකුදාගාමිත් නෙමෙයි, අනාගාමිත් නෙමෙයි, රහත් වෙලත් නැහැ, පුතජනත් නෙමෙයි. මම අහනෝ නේද මම කවුද කියලා? දැන් ඔබ කවුද? පුතජනනේ. මම පුතජන නෙමෙයි. මාර්ගඵල හතර සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් ඒ හතරක් නෑ මට. පුතජනත් නෙමෙයි. මං කවුද? හොඳට අරහතරයි පුතජනයි කියන පහම ඉවත් කරලා බලන්න. සම්මානසාරේ කියන්නේ දැන් සෝවාන් මාර්ගඵල යන කෙනානේ. අපුතජන භාවයේ ඉඳලා මේ මාර්ගඵලයක් කරා යන කෙනානේ. මේ කිය දෘෂ්ටි එකයි. කෙසේක් නෑ. කිසියෙක් නොවන කෙනෙකුට පහර දෙන්න බෑනේ, චෝදනා කරන්න බෑනේ. මේ මෙයා ආවල් අර මාර්ගඵලයේ කියනවා කියලා චෝදනා කරන්න බෑ. පහර දෙන්න යමක් අල්ලගන්න තැනක් තියෙන්න බෑ, කිසි තැනක් නෑ. පුතජ්ජර නෙමෙයි පුතජ්ජනේ කියලා බනින්න බෑ, මාර්ගඵල නෙමෙයි මාර්ගඵලයේ කියලා බනින්න බෑ. රහත් වෙච්ච අය බැනුම් අහනවනේ නේද, ටොන් ගාන. මන් රහත් වෙලා නැහැ, හරි ශෝකෙක ඉන්න. කවුරු බණින්නේ? මාර්ගඵල ලැබුණා නැහැ, පුතජනක් නෙමෙයි. අගේ තියෙනවා පාළුවේ. බණින්න කාටවත් අල්ල ගන්නත් බෑ කොහේ ඉන්නවද කියලා. මම කොහොම නෙමෙයි කියලාද කිව්වේ? මම කේ මෙහෙම නෙමෙයි කියලා කියන එක කොහොමද අල්ල ගැනීමක් වෙන්නේ? ඒ කියන්නේ ඒ පහට අයිති නැති කෙනෙක් නේද? ඒ අයිති නැති කෙනා කවුද? මොන වගේ ස්වරූපයකින් ඉන්න කෙනෙක්ද? මොන වගේ හැඩයකින් පවතින කෙනෙක්ද? මොන වගේ ලක්ෂණ තියෙන කෙනෙක්ද යාළඟ? යාළඟ පුතජන ලක්ෂණ නැහැ. ඒකට මාර්ගඵල ලක්ෂණ නැහැ. වෙනත් ලක්ෂණ මුකුත්ම නැහැ. මොකක්ද ඔහුගේ ලක්ෂණය? ඔහු තේරුම් ගන්න අමාරුයි. ඒක පාඩ කලබල වෙලා ඔහු තේරුම් ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ Tamante හිතෙනවා ඒකත් තව පුජ්‍යලත්වයක් වෙන්නේ නැති කියලා නේ. නමුත් එහෙම පුජ්‍යලත්වයක් කියලා දැක්කේ නැහනේ. ආ දැක්කේ නැහැ. ඒ නිසා ඒ පුජ්‍යලත්වයක් නිර්මාණය කරගන්න පුළුවන් කමක් නෑ. මම කියන්නේ ඒ පුජ්‍යලත්වයක් තියෙනවා හෝ නැහැ කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ තේ. ඔයවක්ව තේරුණා මේ. එහෙම කියන්නත් බෑ. පුජ්‍යලයක් නැති වුණාම එයාට පුජ්‍යලයක් නැහැ කියලා කියන්න බෑ. තේරුණානේ? ඔව්. මමත් නැති වුණාම මේ මම නෙමෙයි කියලා කියන්න බෑ. මොකද මලාට පස්සේ කියන්න බෑනේ මම මලා කියලා. නේද? මලාට පස්සේ කියන්න බෑනේ මම මලා කියලා. ඒ වගේ පුජ්‍යලත්වයේ දුරු වුණාට පස්සේ කියන්න බෑ මට පුජ්‍යලත්වේ නෑ කියලා. මෙහි මමෙක් නෑ කියලා. ඉතින් මේ වචන සියල්ලම මායාවක්. ඒ මායාවෙන් ඒගොඩවන්න. නැත්තම් වචනවලටම අපි ධර්මය එකතු කරගන්න ගියොත් කවමදාකවත් එකතු කරන්න බෑ. වචන කියන්නේ මායාවක්. චිත්‍රයක් එකිනෙකාට 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 එකම වචනේ සංකල්පය වෙන ආකාර වෙනස්. ඒ නිසා වචන සියල්ල මායාවක්, බොරුවක්. වචන නැත්තම් තමයි අපිට සහනය තියෙන්නේ. දැන් සතර මහා භූතයන්ගෙන් තොර අවස්ථාව කොහෙද තියෙන්නේ? අපි හොයමු බලන්න. ඒ කියන්නේ එහි ආපෝ ධාතුව තියෙන්න බෑ, තේජෝ ධාතුව තියෙන්න බෑ, වායෝ ධාතුව තියෙන්න බෑ, පඨවි ධාතුව තියෙන්න මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර ධාතුන්ගෙන් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ පිහිටන්න බෑ. එහෙනම් මේ හතරම නොපිහිටී තැන කොහේද? ඒක තමන් නුවණින් දකින්න ඕන, අවබෝධ කරගන්න ඕන. මේක මේ ප්‍රායෝගිකකරණය සඳහා ලබා දුන්නු මේ කර්මස්ථාන මේවා. මේක හිතන්න පෙළඹෙනකොට අපි තුල අර ලෝකෝත්තර අවශ්‍ය කරන ශක්තියින් නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. ඒ ශක්තිය නිපදවීම සඳහා තමයි මේ ධර්ම කරුණු මේ කර්මස්ථාන ලබා දෙලා තියෙන්නේ. හරියට මේ මමත්තේ දියව යාම මෙන්න මේ වගේ සිද්ධි දාමයක් හැටියට සිද්ධ වෙයි. ඔබ සීතකරණයෙන් ගන්න අයිස් කැටයක්. අයිස් කැටයක් අරගෙන ප්ලේට් එකකට දාලා මේ දැන් මේ රසවල අවුව තියෙනවනේ එළියෙන් කියන්න. හැබැයි මුලින් තිබුණු අයිස් කැටෙන් නම් සාමාන්‍ය කෙනෙකුට දමලා ගහුවොත් එහෙම ඔලුව තුවාල වෙන්න උනත් පුළුවන්. අර ප්ලේට් එකට දාලා අවුෙන් තිබ්බා. පැය 4කට 5කට පස්සේ ගිහිල්ලා බැලුවා මොනවද අපිට දකින්න ලැබෙන්නේ? ද්‍රවනේ ජලයේ වතුර කොටසක් දකින්න ලැබෙනවා. දැන් මේ වතුර ටිකෙන් නම් කාට හරි ගහලා දැම්මට නම් අර කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඊටාම ගණී භවනේ වෙච්ච අයිස් කැටිය දැන් ද්‍රව බවට පත් වෙලා තියෙනවා. ඒ ද්‍රව බවට පත් වෙච්ච ඒ ප්ලේට් එක වතුර ප්ලේට් එක එකේ හෝම තවස් දෙක තුනක් ඒ විදිහටම තද අවුවේ තියෙන අරිනවා. ඊට පස්සේ ගිහිල්ලා බලනකොට මොකද වෙන්නේ? ප්ලේට් එක විතරයි තියෙන්නේ, වතුර නැහැ. කොහොමද එතකොට රයිස් කැටේ? ආන් ඒ වගේ තමයි ඔබේ මමත්වය. මේක කපුරු පෙත්තක් පිච්චුවා වගේ කියලා එදා උපමා කළා. අද ඒ වගේම තමයි අලුත් නැතුව ඉතුරු නැතුව අහෝසි වෙනවා. අයිස් කැටේ වගේ වාෂ්ප වෙලා යන්න ඕන, මමත්තේ දුරු වෙලා යන්න ඕන, වාෂ්ප වෙලා යන්න ඕන. ඔව් සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ මමත්තේ මේ අරිහත්ත්වය දක්වා. නමුත් ඒ දර්ශනයෙන් අවබෝධ වීම කියන එක සිද්ධ වෙනවා, මුලින්ම සිද්ධ වෙනවා, සම්පූර්ණයෙන්ම සිද්ධ වෙනවා. ඒක තමයි ජීවිතේ ලොකු සහනයක් යාට ගෙනල්ලා දෙන්නේ දර්ශනේ අවබෝධ වීම තුළ. හේසා ඒ වාෂ්ප වීම සම්පූර්ණයෙන් දකිනවා. සක්කාය දිට්ඨිය කියන ස්වභාවය සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙලා යන අනිකුත් සංයෝජන ඉස්සරහට තියෙන අර සංයෝජන තුන ඇරුණාම අනිකුත් සංයෝජන ටික පවතිනවා. ඊට පස්සේ ඒකට අදාළ සමාධියක් තියෙන සෝයක් තියෙන ඒ සෝයහට විඳින්න ලැබෙනවා. ඉතින් මේක ලබා ගන්න මහන්සි වෙනවා. කල්‍යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මාර ධම ප්‍රතිපත්තිය හිසගිනි ගත්තෙකු එගෙනි නිවන ලෙස. මේ කෝල් එකට ආන්සර් කරලා මං ඔළුව නිවා ගන්නවා කියලා කල්පනා කරන්නේ නෑනේ ඒක නිවා ගන්න මහන්සි වෙනෝනේ. ඒ වගේ මහන්සි වෙන්න කියලා තමයි මතක් කරන්නේ. හිසි කෙනෙක් අත්තේ කෝයකින් නිවදරස මහන්සි වෙන්න. නැත්තම් කියන්න බෑනේ නේද? දැන් මම මේ නිවන් මඟ ගමන් කරනකොට මාරයා එනවා. මාරයා ඇවිල්ලා මට පොඩි කතාවක් කියනවා. මාරයා දැකලා තියෙනවා. මාරයා දැකලා නැති වුණාට මරුවා සමග වාසයේ තමයි අමෝකේප ළඟ මාරයා ඉන්නවා. හැබැයි මට මාරයා නැග්ග කියන වෙලාවල් නැද්ද? තියෙනවා. මාරයා අවුස්සුනා කියන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ යාළඟ මාරයා ඉන්නවා කියන එකයි. මාරයා ආවා ඇවිල්ලා කියනවා මට මේක දැම්ම තේරුම් ගන්න ඕනේ ඔබ තරුණයි කියලා. මොකද්ද මාරයා කියන්නේ? ඔබ තරුණයි කියලා මේ ඉන තරුණ මහත්තුරු ළඟටත් ඔය මාරයා ඇවිල්ලා කියයි ඔබ දැම්ම නිවන් දකින්නේ මොකටද බං? අගේට බියර් එකක් බීලා මේ සින්දුවක් කියලා ඉන්න පුළුවන් කියලා මාරයා කියයි. එහෙම ඇවිල්ලා මටත් මාරයා මතක් කරනවා දැම්ම නිවන් දකින්න ඕනේ ඔබ තරුණයි ඔක ටිකක් වයසට ගියාම පුළුවන් කියලා. මම මාරයාගෙන් ප්‍රශ්නයක් අහුවා. ප්‍රතිඋත්තරයක් අහුවා. ඒ තමයි මම මාරයාගෙන් විමසනවා මැරෙන වෙලාව කියන්න පුළුවන්ද කියලා. ඩෙන්ගු හැදුනොත් නේද දවස් 2යි 3යි මලා. සරපෙක් කෑවොත් පැය ගානයි මලා. රියානතුරක් වුණොත් ඈ ඒක ඒවලම හරි කියන්න බෑ මලා. මැරෙන වෙලාව හරියට කියන්න පුළුවන්ද කියලා මම මාරයාගෙන් විමසුවා. මාරයා කියනවා ඒක කියන්න බෑ. මේක අවුරුදු 10යිද 20යිද 30යිද 60යිද 70යිද ඒක කියන්න බෑ. එහෙමනම් මම මේක ඉක්මනින් තේරුම් ගන්න ඕන. හදිසි මලු කියන එක මම ඉස්සරහට ගත්තා. නමුත් ඒ සිත පොඩ්ඩක් ශක්තිමත් මදි මන් දෙනවා තව හිතට අදහසක්. මොකද්ද? මම මේක තරුණ කාලෙදිම තේරුම් ගත්තොත් එහෙම මට වැඩි කාලයක් ධර්මයේ සොයේ ඉඳමින් ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. මැරෙන්න ඕන වෙන්න තියෙන ධර්මයේ තේරුම් ගත්තා ධර්මයෙන් ජීවත් වෙන්න. බොහෝ පොඩි කාලයෙන් ලැබින් ධම්සුවේ ලබන්න. ඉතින් ධර්මයේ තේරුම් ගත්තාම හරිෂෝ මේ හරි සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. දැන් ඉතින් හැමතැනම ගිහිල්ලා මමයි රජා වගේ බණ කියන්නේ අවබෝධය නිසානේ නේද? ඊළඟට මේ කිසිදු අපේ වියදමක් නැහැ. ගුවන් ටිකට්පත් දීලා, වාහනක් දීලා, දානෙත් දීලා, නේද? ඉඳුන් හිටුන් දීලා මේ ඔක්කොම පහසු කරන දේ අපි ඔය වැඩම ගන්න මගේ කතපාක්ක තියදන්නේ. ඒ හැම වියදමක්ම ඒගොල්ලෝ දරාගෙන මේ ධර්මය අහන්නේ මේ ධර්ම අවබෝධය කරගත්ත නිසානේ. ඒ නිසා මම මනසට දුන්න ඔබ මේක අවබෝධය කරගත්තොත් ඔබට සෑහෙන ශ්‍රේෂ්ඨත්වයක් ලැබෙනවා. මේ ඉන්න පින්නත් එක්ක හරි අවබෝධ කරගත්තොත් මොකද ලැබෙන්නේ? තාම ගෞරවනීය සම්භාවනීයත්වය වේයා වට ගිහි ජී කෙනෙක් වුණා. ත්‍යා වට එකතු වෙනවද නැද්ද? ධර්මයේ කියනවා නේද? එකතු වෙනවා. ආහන්ත කැමති වෙනවා. ඉතින් අපි අර මේ මම දකින්නේ අර තෙල් ටැංකිය වල පිටිපස්සේ ගහලා තියෙනවනේ නේද? වහා ඇවිලෙන සුළුයි. කියලා ගහලා තියෙනවා තෙල් ටැංකිය පිටිපස්සේ. මම ඕක තෙල් ටැංකිය වල පිටිපස්සේ නෙමෙයි දකින්නේ. මිනිස්සුගේ කොන්ද පිටිපස්සේ. සියලුම පුතඥයන්ගේ කොද්ද පිටිපස්සේ මට වචන බේලියක් පේනවා. මොකන්ද? වහා විලින සුළු කියලා. ඇත්තටම නෙවෙයිනේ. ඇත්තටම එහෙම තමයි. ඒ නිසා අපි ඉතින් ගිනිගුරුපත්තු කරන්නේ නැතුව ඉන්න දැනගන්න ඕන. නේද? හැම කෙනෙක්ගෙම කොද්ද පිටිපස්සේ පුතඥයන් භාවයත් එක්ක මම දකින්න වහා විලින සුළුයි. ඒ කියන්නේ හරි ඩේන්ජරස් ඕම පරිසරකින් ආශ්‍රේසේ ඉන්දෝන කියන කාරණේ. ඉතින් ඒස පුතඥන භාවය කියන එක මම විශ්වාස කරන දෙයක් නෙමෙයි. මගේ මව්පිය වුණත් සහෝදරය වුණත් මම එච්චර විශ්වාස කරන්නේ එයාගේ ලෝභ ද්වේෂ මොහ ඇවුසුනොත් එහෙම මෙයා කා මොන විදියට ඇවිස්සෙත් දන්නේ නැහැ. මොකද ඔහුට ඔහු පාලනේ නැති කෙනෙක්. ඒස පුතඥන භාවයන් සෑම විටම දකින්න වහා අවිලෙන සුළුයි. එතකොට අපි බොහෝ පරිස්සමින් ඇති හැකියාව දෙනවා පාතින්න. ඒ ආකාරයෙන් ඔබ මේ ගමන් කරද්දී මමත්වය දුරු වෙනවට මමත්වේ කැමති නෑ. මමත්වේ අල්ල ගන්නයි බලන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ගොඩට ගන්න මාළුවෙක් වගේ ගැහෙනවා කියනවා. ඔය ගොඩක් ඔය ධර්ම අවබෝධය එහෙම ඇති වෙන්න කිට් වෙනකොට ලොකු කම්පනයක් ඇතුලේ ගැස්මක් හටගෙන තියෙන ගොඩක් අය. ගැහිලා අවසානයේ හොස් ගාලා ඇඟින් ඒ දෘෂ්ටිය තමන් ළඟ තියෙන ආත්ම දෘෂ්ටිය දුර වෙලා යනවා කායිකවත් දැනලා තියෙනවා. ඒක මානසිකව පමණක් නෙමෙයි කායිකවත් දැනලා තියෙනවා. එංගෙන් යම් කිසි තිබුණු කිනි බෝලයක් වගේ එකක් ශක්තියක් වගේ එකක් තමන් එංගෙන් ගියා තමන් නිදහස් වුණා කියලා. ඒක එහෙම තමයි. ඒක අපිටත් දැනුණා. මේ මේ හිර වෙච්ච ලොකු බෝලය ඇවිල්ලා අපේ ඇඟේ මේ හැංගිලා තිබිච්ච දෙයක් ඉවත් වෙලා ගියා. මේක දිෂ්ටිය. දැන් බලන්න මහසෝනගේ දිෂ්ටියනේ, සීරියකාගේ දිෂ්ටිය, කලු කුමාරයේගේ දිෂ්ටිය. ඔය තියෙන්නේ නේද? එක එක දිෂ්ටි තියෙන. ඒ දිෂ්ටි අරින්න පුළුවන් කට්ටදියන්ට. කට්ටදියන්න මේ දිෂ්ටි අරින්න බෑ. ඇයි? කට්ටදියට සක්කායි දිෂ්ටි තියෙනවා. ඒ නිසා මේ සක්කායි දිට්ඨිය දුරු කරන එකම තොයිලේ තියෙන ධර්මයි. මේක ලේසි නෑ. ඔබ හැම කෙනෙක්ම ඒ දිට්ඨියට අහු වෙලා ඉන්නේ. සක්කායි දිට්ඨිය මහකෝණගේ දිට්ඨියට වඩා භයානකයි. ඒකේ භයානකත්වය ඔබටම තේරෙනවද කියලා බලන්න. ඒ උස්සුනොත් එහෙමනේ. සක්කාය දිට්ඨිය ඒ තරම් ප්‍රබල වේගයක් තියෙන දෙයක් ඒක. ඒ නිසා ඒක ටික 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 දිය කරන්නේ ඒක දැන් දැනෙනකොට ඒක හඳුනගන්න ඒක දිය කරන්නේ ඒක ගන්න එපා මතු කරලා. දැන් තරහ ආවම තරහ අරගන්න එපා. තරහ ඒක දිය කරන්න. තණ්හාව ආවම තණ්හාව අරගෙන ඒක මතු වෙන්න එපා. ඒකත් තරහ. එතකොට වැඩි වෙනවා. ඒක දිය කරන්න. ලෝභය ආවම ඒකත් එක්ක නැගිටින්න එපා. ඒක දිය කරලා දාන්න. අපි ග්‍රහණය කරන්න නෙමෙයි හොයන්න ඕන ආර්ග සමානයි කියන සයිනස් ධර්මය අහුව අපිට තේරුන්නේ. ඔබ තේරුම් ගන්න ඕන ධර්මය නෙමෙයි ඔබේ මනස. ඔබේ මනස තේරුම් අරගෙන අතහරින්න. නිතරම ඇයි අපි ගන්න විතරක් උත්සාහ කරන්නේ? ඇයි අතහරින්න උත්සාහ කරන්නේ නැත්තේ? අන්න ඒකයි. හැම විටම යමක් ගන්න, තේරුම් ගන්න. තේරුම් ගන්න නම් කොටස් කරලා නාම රූප වශයෙන් යමක් කියා දෙන්න ඕන. පංච උපාදානස්කන්ධයට අනුරූප ආකාරයෙන් යමක් කියා දෙන්න ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාන පහල කරලා යමක් කියලා දෙන්න ඕන. දැන් ඔබට ගන්න යමක් මට උගන්වන්න පුළුවන්. ඔන්න බලන්න. කොස්. කොස් කිව්වහම තේරෙනවද නැද්ද? මොකද නැද්ද සයන? මට කොස් තේරෙනවා. අපේ ගමේ තියෙනවා, අපේ ගෙදර ගහක් තියෙනවා දොරකඩ ඉස්සරහා. එකෝ දෙල් කියන්න අමාරුද? ආ මොකද අඳුනන්නේ? අපේ වත්ත බාලා දෙල් ගහක් තියෙනවා. ඕක මන්ද අඳුරන දෙල් කාලා තියෙනවා. දෙල් හොඳයි. අන්නාසි. තේරෙනව නේද? තේරෙනවා. ඇයි? නාම රූප දෙකකින් යුක්තයි. ඈ සුඛ දුක්ඛ උපේක්ෂාවෙන් යුක්තයි. රස වේදනාවෙන් යුක්තයි. අගේට තේරෙනවා. ලෝකෝත්තර ධර්මයක් දේශනා කරනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පහම නැහැ. ලෝකෝත්තර ධර්මයේ ඈ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පහම නැහැ. සිතුවිලි කියන මේ සදායතනෙම ඒ පොට්ටබ්බ කියන ඒ අවස්ථා හයම නැහැ. ඒ වගේම අතීතේ අනාගතේ වර්තමානයේ කියන තුන් කාලෙම නැහැ. අකාලිකෝ ධම්මෝ. තේරෙනවද? තේරෙන්නේ. ඒ විට අපි තේරෙන්නේ නැති දේ හමු වේදී අපි අතහැරීමෙන් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. පිස්සු බණක් නේද? තියෙන පිස්සුව වට ගන්න ඊට පස්සේ ආයේ පිස්සු වැටෙන්නේ කවදාවත්.
තමන්ට හැමෝටම දැනෙනවද මමන්ත යම් ආකාරයක යම් කිසි විද්‍යුත් ස්වභාවයකින් යුක්තව තමන්ගේ ශරීර අභ්‍යන්තරයේ තමන්ගේ මේ පපුව මැද හදවත මැද කොම හරි දැල් වෙනවා තේරෙනවනේ තේරෙනවා එයා ටික ටික සියුම් කරන්න පුළුවන් ඒකේ තියෙන බලය අඩු කරන්න පුළුවන් දුරු කරන්න පුළුවන් අවසානයේ අලු යට තියෙන ගිනිත් නිවනවා වගේ ඒක නිවල දාන්න පුළුවන් එතෙන්ට අපි නිකම්ව ටච් කරොත් එහෙම යාකට දෙවොත් එහෙම ඒ දැල් වෙන ඒ ස්වභාවයට යන ඇගි හිටින්නේ ආවේශ වෙච්ච යකික් වගේ දැන් අපි කියනවා මේ සුදු මහතුරු හරි ආචාරශීලී හරි හොඳයි කියලා නීතියට ඉන්නකම් රූලට ඉන්නකම් හොඳයි බලන්න රූල්ස් කඩලා නිකම් බෝම්බ නේ ඩබල් බෝම්බ ලංකාවේ නිකම් බැලලා බේරෙන්නේ මේ බැලලා බේරෙන්නේ පොලිසියට කෝල් කරලා නවතින්නේ එහෙමද නැද්ද ඒක තමයි ඇත්ත තුවාල තියෙන උද්ද ගන්න නැතුව ඉන්නවා ඒක බොහොම හොඳයි ශ්‍රේෂ්ඨයි අපි ලංකාවේ නම් නිතරම තුවාල තියෙන උද්දත් ගන්නවා හොඳට ඒක ඉන්න දුක්ඛ සත්‍යය තේරෙනවා ඒ නිසා ඉක්මනින් මිනිස්සු නිවන් දකින්න කියලා කල්පනා කරනවා මේ අයත් ඉතින් මේ තුවාල තියද්දි පරිස්සමෙන් ඒව ආරක්ෂා කරගෙන ඉන්නවා කියලා තේරෙනවා ඒක තමයි හැබැයි ඉතින් ලොකු දෙයක් තියෙනවා පොඩි දෙයකට වුණත් ඒගොල්ලන්ගේ හරි මේකක් තියෙනවා මමත්වයක් තියෙනවා ඒ මමත්වයට යාට පොඩි හරි සැලකිල්ලක් කරාම තෑන්ක්ස් කරනවා අදාළ දෙයක් නෙවෙයි අපි අර එක පාක් එක නතර කරලා දොර අරගෙන හිටියා ඒ එයාගේ වාහනේට එයා යන්නවා අපි අපේ දොරම අපි වහගත්තා ඒක ඇති දෙයක් නෑ අපි අවහිර කරලා තිබුණ දේ අපි වහගත්තා ඒක අපිට තෑන්ක්ස් කරන්න දෙයක් නෙමෙයි අපේ පැත්තේ වරද නමුත් ඒකටත් තෑන්ක්ස් කරලා යනවා සමනේ කවුරු දෙක මෙහෙම දිග අරගෙන ඉඳී ඒගොල්ලෝ කවුරු හරි ට්‍රොලියක් හරි බක්කියක් හරි තල්ලු කරනවා අපි කකුල් දෙක මෙහාට ගත්තත් එයා ඒකට තෑන්ක්ස් කරනවා හිතන්න තෑන්ක්ස් කරන්න ඕනේ අපි අපේ කකුල හැප්පෙනවට අපි ගත්තේ ඒ තරමට එයාගේ වටපිටාවට එයා ස්තුතිවන්ත වෙන ඉතින් හොඳයි ඒ ස්තුතිවන්ත වීම යට තියෙන්නේ මම කියන ප්‍රතිරූපයට ගරු කරනවා නම් හොඳයි නිකරකලොත් එක්සස් මේ කියලා කියනවා නැත්තම් ඒගොල්ලන්ගේ සෝරි එකක් කිව්වොත් ආයි සෝරිම තමයි ආ ඒක හදන්න බෑ බැගුවොත් බෑම තමයි ආයේ මානසික ගුණයට හරි තවත්කමට හරි ඒව නැහැ සෝරි කිව්වොත් ඒ කියන්නේ හරි රූල්ස් වලට හැදිලා තියෙන තමන්ගේ ඉති විඥානේ ඒ විදිහට යනවා ආගමත් නීතිය දර්ශනෙත් නීතිය ප්‍රවත්මත් නීතිය ඔක්කොම නීතිය ඒ තුල හැදෙනවා ඉතින් පාලයක් වයසට ගියා මේ ගියාට පස්සේ ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා කියලා මම අහගෙන තියෙනවා ගොඩක් අය මානසිකව මේ අපල දුබල කම් වලට වැටෙනවා කියලා. ඉතින් ඒ වුණාට මේක තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා අපි දකිනවා ගොඩක් සුදු ජාතිකයෝ තචාන් බ්‍රහ්මවංශ ස්වාමින් වහන්සේ වගේ ස්වාමින් වහන්සේලා හරහා යම් පිළිසක් දැන් අපිට බෞද්ධ දික්ෂුවක් හැටියට ගොඩක් ආචාරශීලී බවක් එහෙම නැත්නම් හඳුනා ගැනීමක් සුදු ජාතිකයෝ අතර තියෙනවා කියලා අපිට තේරුණා. ඒ වගේම ගෞරවයක් තියෙනවා කියලා තියෙනවා. ඒගොල්ලෝ වඳින්න ආචාර කරන්න දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ එම නිගරු කිරීමක් එහෙම කිරීමක් නැහැ හොඳයි කියලා කියනවා යම යම් කීප දෙනෙක් අපිත් එක්ක කතා කරා ඒ කතා කරාම ඒගොල්ලෝ බොහොම හොඳ ප්‍රසාදයෙන් බුද්ධහම පිළිබඳව දලයි ලාමාතුමා පිළිබඳව අදහස් ප්‍රකාශ කරලා තියෙනවා ඉතින් හරි වැදගත් ඉතින් මේක තේරුම් කරගන්න ඔය ඇත්තෝ උනත් ඊට පස්සේ ආයි මේ 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 තේරුම් ගත්තා ඉන්නෝ මේක හොඳට තේරෙන අය ඉන්නෝ ඒ ඇයිට අපි කියන්නේ මේක කියන්න අනිත් කෙනාට අවසාන යුග පුරුෂයා නොවෙන්න තමන්ගේ හිතවත්ම කෙනාට ධර්මය දෙන්න නිකන් අයිසින් කේක් හදාගෙන ගිහිල්ලා කවන්න නැතුව මේ මේ සීඩී එකක් කොපි ගහලා අරගෙන ගිහිල්ලා දෙන්න මේ කහන නිකන් ඉන්න ගමන් කාලයක් යනකොට මොනව හරි වෙයි එක්ක පිස්සු හොඳ වෙයි නැත්නම් පිස්සු වැටේ එකක් වෙයි මේක අහන්න කියලා කියන්න ඕන මුලින් කවුරුත් උත්තරය තමයි තේරෙන්නේ ඒක තමයි උත්තරේ නමුත් කාලයක් යනවා මට තේරෙනවා එන උනන්දුවෙන් අහන්න අවබෝධ කරගන්න උත්සාහ කරන්න අවබෝධයෙන් පූර්ණත්වයට පත් වෙන්න අපිට කොහොමද දන්නේ වෙලාව හම්බ වෙලා තියෙන්නේ මන් දන්නේ
ඉවරයිද? 10යි දෙලා. රාත්‍රී තාම ඉලිය තියෙනවා නේද? ආ දැන් අවසන් කරන්න. හරි මම දන්නේ කීයද පටන් ගත්තේ අපි? හා පය දෙකයි ගානක් විතර අපි දේශනා කරන්න තියෙනවා. කාලය තුල අපි හැමදාම පය 24 මෙහෙම කැරකි කැරකි ඉන්නවා. කොහොමද එක වෙලාවක මේ ධර්මයත් එක්ක ජීවත් වුණොත් ටයිම්ලස් වෙලා යාවේ. කාලය නැතුව යාවේ. අන්න කාලය නැතුව උදා වෙන නව ලෝකයේ තුල ඔබ ජීවත් වෙන්න හැකියාව ලැබීම ඔබ දෙවිත මේ hina වෙන්නේ. ඔව් ඒක තමයි. කාලක්‍රියා කරනවා කියන්නේ වෙන මොනවා හරි දෙයක් නෙමෙයි මඩක් අය. ඒ නිසා හැකියාව තියෙනවා මේ කාලේ ඉක්මවා යන්න. එහෙම නැත්නම් මතක් කරන 25 වෙනි පැයට ඔබටපත් වෙන හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මගේ හොඳ ග්‍රන්ථයක් තියෙනවා රැය දහවල ඉක්ම වූ රහතුන් කියලා. මොකද රැය දහවල ඉක්ම වූ රහතුන් රහතන් වහන්සේලා වැඩ ඉන්නේ රාත්‍රියත් වේ දහවලත් වේ. කාලේ ඉක්ම වූ. ඒක තේරුම් ගන්න හරි අමාරුයි නේ. නමුත් තේරුම් ගන්න මහන්සි ගන්න උත්සාහවත් වෙන්න ඕනේ කියලා තියෙනවා. ඒ වගේම හාමුදුරන්ගේ වෙබ් අඩවියක් තියෙනවා www.sammasamadhi.org කියන වෙබ් අඩවිය තියෙනවා. ඒ වගේම නිවම්මග TV YouTube එකේ තියෙනවා. නැත්නම් ශ්‍රී ලංකා බුදුබණ නැත්නම් ලිපිටිය ආනන්ද තේරෝ කියුවාම සර්ච් කරලා හොයාගන්න පුළුවන්. හැම දේශනාවක්ම මේක අලුත් අප්ලෝඩ් එකක් එනවා. ඒක අහන්න, ඔය දේශනා ටික අහන්න, අනිත් අයට කොපි කරලා දෙන්න, තමන් තේරුම් ගන්න මහන්සි වෙන්න. සායනාංශල හැටියට හිස් වචන කියන්නේ, බොරු කියන්නේ, ආර්ථයක් තියෙන දෙයක් කියන්නේ. ඒ නිසා ඒක තේරුම් ගන්න මහන්සි වෙන්න. මේ වැඩසටහන සංවිධානය කරපු එනිවසේ පින්නතුන්ට, ඒ වගේම පැමිණ සිටින සියලු දෙනාටම, විශේෂයෙන් කුඩා දරුවෝ සියලු දෙනාටම, උපන්දිනයේ සමරුවේ දරුවන්ට සියලු දෙනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ට ආශිර්වාද ලැබේවා. මේ බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනය තමයි මේ සංවිධානය කරු මේ පවුල් පින්නතුන්ගේ බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු සිද්ධ වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සුඛේ හොතු දුසං